බෙහෙවින් කුසලත් වෙනවා. තෙරුවන් සරණයි.
හොඳයි. තෙරුවන් සරණයි. මේක හුඟක් විමසන්න ඕන තැනක්. ඔව් මෑණියන් වහන්සේ.
අර ඉස්සෙල්ල කතා කරපු කාරණාවට චුට්ට කතා කරන්න පුළුවන් නම් ඇසීමයි ඉතුරු ටිකයි මට හිතුනේ. දැන් අපි ඇසීම කියන එක හරි දැකීම ගමුකෝ. දැකීම කියන එක ගත්තු ගමම ඉතුරු පහමත් බාර අරගෙන ඇසීම කියන දැකීමත් බාරගත්තා. දැන් දැකීම ගැන බලපු ගමන් දකින්න කෙනෙකුත් ඉන්නවා. දකින්නකොට දේවලුත් තියෙනවානේ. එතකොට ඒ ටික අතට හැමතිස්සෙම මොකක් හරි දෙපැත්තක් බෙදා ගන්න ස්වභාවයක් කියලා මට හිතුනේ.
දැන් අපි ඔතන හොයලා හොලා යනවා දකින්න කෙනක් බොරුවක් දකින්න දේත් බොරුවක්. ඒ දෙක වෙන්න බෑ. එහෙම වුණොත් දැකීම පමණයි කියලා දික්තේ දික්තමත්සන් කියලා හිතෙනවා. හරි.
හා.
ඒ කියන්නේ බාහිරෙත් බොරුවක් අජ්ජත්ෙත් බොරුවක්. එතකොට දකින දේ කියන එකත් වචන වලින් දැම අනිත්‍යයි. ඉපදිලා නැහැ. ඈ දකින අජ්ජත්ති කියන එකත් අනිත්‍යයි. ඉපදිලා නැහැ නේ මුච්ච ධර්මය. හරි. එතකොට එනවා ඒ දෙකෙන් මිදුණා දැන් දැකීම විතරනේ ඉතින්. ආ දිත්තේ දිත්තමත්නම් කියලා. හැබැයි ඕක හරියට අර උපේක්ෂාවට ගියා වගේ. නැත්නම් අර මැද අල්ලගත්තා. අන්ත දෙක දැක්කම හැබැයි තාම මැද තැවරිලා. අන්ත දෙක දැක්ක මැද තැවරිලා කියන තැන ඔය ඉන්නේ. එහෙම ධර්මතාවයක් නෙමෙයි මේක. අන්ත දෙක දකිනකොට මැද තැවරෙන්න බෑනේ. ඒ අන්ත දෙක ඉන්නේ නැත්නම් දැකීම කියන්නේ මොකද්ද එතකොට? හැවක් දකින දේවත් සම්බන්ධ වුණේ නැත්නම් දැකීම කියන එකට අර්ථයක් තියෙන්න පුළුවන්ද? දැකීම කියලා කියන්න පුළුවන්. ඇයි ඔක ඇසීමෙන් වෙන් වෙන්නේ?
ඒකත් මං හිතුවේ නෝ මට ඒක මිස්ටර්.
නෑ ඒක තමයි අපි අර අන්ත ගැන කතා කරනවා මැද තවරි. ඒ ඊතරවීම කියන එක කියන්නේ දැන් පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධයයි කියනකොට අපි දන්නේ නැතුව පස්සේ ගැනත් දන්නවා පස්ස සමුදය ගැනත් දන්නවා පස්ස නිරෝධය කියන එකට නොදැනුවත්වම අහුවෙලා. පස්ස නිරෝධය කියන්නේ පස්සේ ඉපදිලා නැහැ කියලා අදහසක් දාගෙන. හැබැයි එතන මැද පැවරිලා කියන එක පේන්නේ නැහැ. ඇයි පස්සේ ගැන කතා කරන්න පුළුවන් ගුණේ? නිරෝධයි නේද? ඉපදිලා නැත්තම් කොහොමද ඒක විස්තර කරන්නේ? තින්නම් සංගති කියන්නේ කොහමද ඉපදিলা නැත්තම්? තින්නම් සංගති කියනකොට ආයේ නැති දේවල් ටික උපද්ද ගන්නවා. තේරුණාද දන්නේ මේ?
තේරුණා. ඉතින් අර හැම තිස්සෙම කරන්නේ උපද්දගෙන නැති කරන එක. ඒ කියන්නේ හිතද්දි ඉපදේනවනේ දැන් ඕක දැන්. ඉරසයි යන්නේ අත්‍ය අර පරණ පුරුද්දම ආයේ වෙන විදිහකට යනවා.
අන්න හරි. ඒ පරණ පුරුද්ද ඒ දකින්න කෝණේ හැමම තියෙනවා. පොඩ්ඩක් එහාට ගිහිල්ලා කියලා අපිට හිතුණාට කොහොනේ වෙනස් වෙලා නැහැ.
ඒක දැන් හිමමයි. එකම තැන හිර වෙනවා.
එකම තැන හිර වෙලා. ඒකයි මං කියේ අර ස්වභාවයක්, ස්වરૂපයක් අල්ලගෙන. සංඥාවක් දාගෙන. ඔය කියන්නේ මේකයි කියලා දෙයක් අල්ලගෙන. දැන් මේ ඊතර වෙනවා කියන එකේ එහෙම යෙදෙන්න බෑ. කියන්නේ මොකක් හරි විස්තරයක් ආවනම් ඒ ඊතර වීම නෙවෙයි. පස්සේ කියන්නේ මේකයි කියලා විස්තරයක් ආවා නම් ඒක ඊතර වීම වෙන්න පුළුවන්.
ඔව්.
ඒක දැනුමක්.
දැන් තියෙන අනිත් ප්‍රශ්න මහාචාර්යතුමා දන්නවා මේකට නිර්වචනයක් ඉන්න බෑ කියන එකත්.
නෑ ඒක තමයි මම කිව්වේ ඔය ටික දන්න අයටයි මේ කතා කරන්න කියලා. දැන් ඔතනින් එහාට තව හොයන්න තියෙනවා.
ඒක තමයි තියෙන තව ගොඩාක් හොයන්න තියෙන උනට අර ඒ කාරණා ටික තාම ඕපන් වෙන්නේ නැහැ. කියන්නේ අතන දැන් හිතන්න ඕනේ පැති තව ගොඩාක් තියෙන්න ඕනේනේ.
ඔව්. නෑ නිකන් තර්කෙන් උනත් හිතලා බලනවා. මං හිතන්නේ මේ කියන එක වැටහෙන්න ඕනේ. දැන් ඇස්ස කියන සිද්ධියක් නැති වුණා නම් රූප මම මේ කතා කරන්නේ ඇහැට අරමුණේ නේද? ඒ රූප කියන සිද්ධියක් තියදුන් නැත්තම් දැන් දකින්නවා කියන එක විස්තර කරන්න බලන්න. දකින්නවා කියන්නේ මොකක්ද? අර්ථයක් එන්න පුළුවන්ද?
බැහැනේ.
බැහැනේ. ඒ වුණාට අපිට තියෙනවනේ දකින්නවා කියලා අර්ථය. ඕක ඇහෙනවා නෙවෙයි කියලා කියනවා නේද? දකින්නවා කියන්නේ.
ඔව්.
එතකොට පේනවාද දකින්නවා කියන එකත් අපි බැහැගෙන ඇහෙනවා කියන එකත් බැහැගෙනයි ওই කතාව කියන්නේ.
ඔව්.
ඊතර වීමක් නෙවෙයි ඒක. දැන් අපි හැයි රූපේයි වැරදි කියලා දැක්කට දැකීමේ වැරද්ද දැකලා නැහැ තාම. يعني දැකීම දැකීමෙන් විමසලා නැහැ. ඇසීම ඇසීමෙන් විමසලා නැහැ. ඇසීම ඇසීමෙන් විමසුවා නම් අර මිරිඟුව මිරිඟුවෙන් විමසුවා වෙන්නේ. එතකොට මිරිඟුවට අර්ථයක් නැති වෙනවා. කොහොමද මිරිඟුව විස්තර කරන්නේ? මිරිඟුව විස්තර කරන්න ගියොත් දෙයක් උපද්දගෙනම නික කියන්න හදනවා. එතකොට මිරිඟුවද? දැන් ඇසීම ඇසීමෙන් විස්තර කරන්න යනකොට ඇසීම උපද්දගෙන ඉතර වෙලා නෙවෙයි. එකට අගයක් දීලා එකන මොනවා හරි මේ අර්ථයක් දීලා ඇසීම කියන්නේ මේකයි. දැන් අර්ථය මොකද්ද කියලා කියන්න ගියොත් ආයේ සද්දටයි කනටයි යන්න වෙනවා. එතකොට මේ දෙකෙන් මේ දෙක දැකලා නැහැ නේද?
හරි.
අන්ත පිරිසිඳ දැක්කනම් මැද තැවරෙන්න විදිහක් නැහැ. දැන් වැඩේ වෙලා තියෙන්නේ අපි අන්ත පිරිසිඳ දැකලා මැද තැවරිලා. අර්ණලිප්පති නෙමෙයි ලිප්පති. අජේ මන්ත.
මාචරතුමා කියන්නේ බොහොම සියුම් කාරණාවක්. ඇත්තට මම ඔය පැත්ත හිතලම නෑ. මට හිතුනේම නෑ. ඔබ තනියම හිතන්න ඕනේ මාචරතුමා. හිතලා හිතලා අනිත් මං කතා කරන්න. හිතන්න ඕනේ ඔක
කතාගෙන
හරියන්නේ
නෑ. ඔව් දැන් ප්‍රශ්න එනවනම් හොඳයි. ඒ කියන්නේ දහම ඇහෙනවා.
ඔව් ප්‍රශ්න කොට තියෙනවා මම ඕක විමසලා මම ආයි කතා කරන ගොඩාක් පින් මේ විපස්සන වල පැති ටික විවෘත කරලා දෙනහට තව ගොඩක් තියෙනවා අනේ ගොඩක් තියෙනවා තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි ඒක තමයි මේ ධර්ම සාකච්ඡාව කියන්නේ විමසන්න විමසීම මතු වෙනවා නම් ඔන්න මොකක් හරි ඇහිලා අපි දන්න එකට ගැලපුණා නම් විමසුම නැහැ චාර දැනගත්තු දේ මොකද්ද අඩුවක් කියනවා කියලා Tamanට පේනවනේ ඔන්න විමසනවානේ ඒක තමයි සත්‍ය හොයන කෙනාගේ ලක්ෂණය ඉතින් මේ දහම ඇහෙනවා කියන්නේ අන්න එහෙම දෙයක් විමසීම මතු වෙන්න ඕන ඒකයි මේ ප්‍රශ්න කිරීම ඉන්න ඕන කියන්නේ නැත්නම් අපි දහම දන්නවා කියලා කොහේ හරි හිරන්න අවබෝධ කළා කියලා කොහේ හරි හිරන්න එහෙම දහමක් නෙමෙයි මේ බුදු කෙනෙක් පෙන්වන්නේ. දහම ඇහෙන්න ඇහෙන්න ප්‍රශ්නමයි මතුවෙන්න ඕන. ඒක තමයි අර ප්‍රඥාවට ආහාරය. සුසු සති ලබතේ පඤ්ඤා. එහෙනම් ඒ විමසන්න දෙයක් ලැබුණා නම් Taman සතුටු වෙන්න දහම ටිකක් ඇහුණා කියන තැන. කකාට හරි මොනවා හරි තියනවාද මේ හොඳ තැනක් මං හිතන්නේ මේ කතා කරන්නේ
සර් දැන් ලෝකය දිහා නිකන් අර වතුරේ බල්ලෙක් දකින්නවා විදිහට ඒක මේ නිරෝධ දෙයක් හැටියට නිතරම ඒක දකින්න පුහුණුවක් තියෙනවා නම් හොඳයි නේද කියලා මට දැන් ඔය කතා කරනකොට හිතන්නේ දැන් මේ නිරෝධ ධර්මනේ අපි අපිනේ පිහිටවාගෙන තියෙන්නේ Taman තුලනේ සැකසিলা තියෙන්නේ ඒක දැන් අර ඒ විදිහට ඥාන දර්ශනයක් ඇති වෙනවා නම් නේද අවශ්‍ය වෙන්නේ ඒක නේද දැන් වතුරු බල්ලෙක් වගේ අපි කරේ ඇලෙන්නේ නැහැ ගැටෙන්නේ නැහැ හැංගීමකුත් නැහැ නේ වතුරු බල්ලා ගැන ඒ විදිහට තමන්ගේ ඥානය දිනු වෙන්න ඕන කියන එකද එතන හවතුමා
බෝ එතන ඔය තුන්වෙනියට කියපු එක හැංගීමක් නැහැ කියන තැන තමයි අපි තව තව විමසන්න ඕනේ. ඇත්තටම හැඟීමක් නැතුවද ඔය හැඟීමක් නැහැ කියන්නේ කියන තැන.
ඒක තමයි එතන තියෙන
හැම. එතන තමයි මෝහයයි අර උපේක්ෂාවයි අවිද්‍යාවයි කියන ටික තමයි මේ මතු කරන්න හදන්නේ. ඇලීම ගැටීම පැත්ත නෙවෙයි. ඒක අරුමුලික ටික දන්න කෙනාටයි මේ එතන මෙහා දෙයක් මෙතන තියෙනවා කියන එක පෙන්න.
අනිත් එක සර් දැන් චක්කු විඥාන සිත යෙදුනොත් අනිවාර්යයෙන්ම චක්කු සම්පස්සේ ඔටෝමැටිකලි හැදෙනවා නේද? ඒක එලා අර මේ නාම දකෝ ධර්ම.
ඒක තමයි මේ මතු කරන්නේ. දැන් චක්කු විඥානය කියනකොටම චක්කු කියන කතාව යෙදෙන්නේ කොහොමද? දැකීම කියන්නේ. දැකීම කියන එකේ අර්ථය මොකක්ද? ඇහැයි රූපයි නැතුව කියන්න පුළුවන්?
නෑනේ.
බෑ. එතන පස්සේ වෙලා එතකොට. ඇහැයි රූපයි චක්කු විඥානය. සංගති පස්සේ. එතකොට චක්කුස්මින් අසති රූපේ අසති චක්කු විඥානේ අසති කිව්වේ මොකක්ද? අන්න ඒ අර්ථයයි මේ මතු කරන්න. චක්කු විඥානේ ඉඳගෙන අර දෙක අසති කිව්වට හරියන්නේ. ඇසත් රූපෙත් නිසානි චක්කු
විඥානේ.
අපි කියන්න හදනවා චක්කු විඥානේ තියෙනවා මේ දැකීම තියෙනවා ඇසයි රූපෙයි නෑ කියන්නේ. එහෙම දහමන් නෙමෙයි. ගොපන තුරුම් ගන්න අර ඔබතුමාගේ අනිත්‍ය ඇසත් අනිත්‍යයි රූපෙත් අනිත්‍යයි චක්කු විඥානෙත් අනිත්‍යයි කියන එක තේරුම් ගන්න. අපි කරන්නේ ඇසයි රූපේ අනිත්‍ය කරලා චක්කු විඥානේ තියා ගන්න
හදනවා.
එහෙම බෑ. ඒ තුනෙන්ම ඈතර වෙන දර්ශනයක් මේ
පෙන්නන්නේ. අනිත් එක සර් අර සමාන දවසට අර සත්තන ආයතනයක් ගැන විග්‍රහ කරනවා නේද? ඒක පොඩ්ඩක් පුළුවන් නම්
ඒක. ඒ සත්තන ආයතනේ තමයි මේ කියන්නේ. ඇහැ නොපිහිටන. චක්කු විඥානේ නොපිහිටන. ඒ කියන්නේ ඇහැ ගැන කියන විඥානයකට උපදින්නක් දෙන්න එපා
කියන්නේ.
එක කාම ගුණ සූත්‍රෙත් වෙනවා ඔය අනාථ පින්ඩිකට කියන ඒ සූත්‍රෙත් වෙනවා. ඇහැ පිළිගන්නත් එපා ඇහැ ගැන කියන විඥානයකට පහළ වෙන්න දෙන්නත්
එපා.
ඕන ඔය කතාව තමයි මේ කියන්නේ. ඒක තමයි සප්තන ආයතනයි. කියන්නේ සේ ආයතනේ වේදිතබ්බේ මේ ආයතනේ දත යුතුයි. ඇහැ ඉක්මවා යන.
එහෙමයි.
මේ ඇහැ ඉක්මවා යන කියන්නේ චක්කු විඥානේ ඉක්මවා යන. චක්කු විඥානේ ඉතුරු වෙන්න බෑ. සේ ආයතනේ වේදිතබ්බේ මේක දත යුතුයි. නැතුව දර්ශනයෙන්
නැහැ. චක්කු විඥානය කියපු ගාම ලෝකෙට අහුවෙලා නේද? එතකොට ඒකෙන්
ඒක තමයි තේරුම් ගන්න ඕන.
ඒක තමයි. ඒක තමයි මම අර දැන් අපි අර වතුරේ බල්ලෙක් දකිනා වගේ ඒ ස්වරූපයෙන්
ලෝකෙට වතුරේ බල්ලා කිව්වත් හිතේ බල්ලා කිව්වත් විඥානයෙන් නේද දැනගෙන තියෙන්නේ.
එහෙමයි.
ඒක තේරුම් ගන්න වතුරේ එකෙක් නැහැ හිතේ ඉන්නවා කියන එක නෙවෙයි මේ කියන්නේ.
එහෙමයි.
ආ අදහස එන එකේම ප්‍රශ්නේ. ඒක අර හැඟීම කියනකොට ඒකේ ගැඹුරක් තියෙනවා ගොඩක්. හැඟීමේම ප්‍රශ්නේ. මේ දකින්නවා කියන හැඟීමේම ප්‍රශ්නයක් තියෙනවා. වතුරේ බල්ලාගේ ප්‍රශ්නේ විතරක් නෙමෙයි දකින්නවා කියන හැඟීමේම ප්‍රශ්නයක් තියෙනවා.
ඔව් එහෙමයි එහෙමයි. නෑ ඒක තමයි ඒක තේරෙනා තේරුණාට අර ඒක අවබෝධයෙන් ඉන්නපෑ ඒක
නෑ ඒක දැන් තේරෙනවා නෙමෙයි විමසන්න ඕන ප්‍රශ්න කරන්න ඕන තව හිතන්න ඕන තව කවුරු හරි මොනා හරි අහන්න හැදුවා ඔ
කියන්න තේරුවන් සරණයි සර් තේරුවන් සරණයි සර් දැන් අපි දැන් ස්වරූපයක් ලැබෙනවා කියන්නේම දැන් ලෝකෙට අහුණා කියන එකනේ එතකොට සර් දැන් ඒ ස්වરૂපය දැන් ඒ කියන්නේ මේ අපි දැන් මේ ඒක සකස් වෙන හැටි ප්‍රඥාවෙන් දැක්කොත් මද ඈතරෙනවා කියන්නේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න සර්. ඒ කියන්නේ ඒ සක ඒ කියන්නේ ස්වરૂපය කියන එක සකස් වෙන හැටි ප්‍රඥාවෙන් දකින්නවා කියන එකද ඈතර වෙනවා කියලා කියන්නේ සර් පොඩ්ඩක්.
ඒ ප්‍රඥාව කියනකොට ওই ಜಾති තුනක ඥානේ ඇවිල්ලා ඉවරයි. ස්වરૂපය කියන්නේ මොකද්ද? ස්වરૂපේ සමුදය මොකද්ද? ස්වરૂපේ Nirodha මොකද්ද? ওই ඥාන තුනම එතන යෙදිලා ඉවරයි. පස්සය කියන්නේ මොකද්ද? පස්ස සමුදය කියන්නේ මොකද්ද? පස්ස Nirodha කියන්නේ මොකද්ද? ඒ ඥානෙට අහු වෙලා ඉවරයි.
හරි හරි.
එහෙම එකයි. අන්න ඒ ඥානේ යෙදීම තමයි ඊළඟට මාර්ගය වෙන්නේ.
හොඳයි සර්.
ඉහෙරනේ. දැන් කැටැලි ස්වરૂපේ මොකද්ද? ස්වરૂපේ සමුදේ මොකද්ද? මේ වෙන වෙනම නිතකින් හදන්නේ.
ඔව්.
ඒ එතකොට තමයි අර මැද තැවරෙන්නේ. උපේක්ෂාවේ ඉතුරු
වෙන්නේ. ඔව්.
දැන් මේ මේවා කතා කරන්න පුළුවන් නිරෝධයත් එක්කමයි. නිරෝධය කියන්නේ දැන් අපි වචනෙන් ගත්තොත් නිරෝධය කියන්නේ නිකන් ඉකදිලා නැහෙනේ නේද?
ඔව්.
ඉතින් අනිත් එක කතා කරන්නේ කොහොමද එතකොට? ස්වરૂපයයි සමුදය. නිරෝධයකදී ඒව කතා කරන්න බලමු.
බැහැ. අර
ඉපදිච්ච නැති ළමයට නමක් දෙනවා වගේ වැඩන්නේ
කරන්නේ. ඔව්.
අර අපි ස්වාමීන් වහන්සේ මතක් කරන්නේ අර වඳ ස්ත්‍රියගේ දරුවා මිරිඟුවේ නානවා. ඕ වැඩේ නේද වෙන්නේ?
ඔව් ඔව්.
ඉපදිලා නැති දෙයට අපිට ලොකු ලොකු අර්ථ තියෙනවා. මේ මේකයි 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 කියලා.
ඔව් ඒක තමයි.
ඒක දැනුමයි තර්කයේ කියලා ලෝකෙ කියලා අපිට පේන්නේ ඥානය නැත්තම් පේන්නේ නැහැ. අන්න ඔතනයි ප්‍රශ්න.
ඒ කියන්නේ ඔක්කොම එකට එන්න ඕනේ නේද සර්?
ඔක්කොම එකට නිසා ඥාන හතර එකට විසක් වෙන වෙනම ඇවිල්ලා ඒව සම්පූර්ණ වෙනව නෙවෙයි.
ඔව්.
සම්මා දිට්ඨිය කියනකොට ඥාන හතරම යෙදෙනවා.
ඔව්.
දුක්ඛේ ඥානං සමුදය ඥානං විතරක් තියෙන්නේ නැහැ නිරෝධේ ඥානං නැතුව වෙන්න බෑ. මුගේ ඥානං නැතුව.
ඔව්. හොඳයි සර් තව තේරුම් ගන්න බලන්න. මොහොම පිං සර්. තේරුවන් සරණයි.
තේරුවන් සරණයි. තව අදහස් තියෙනවද? මේ කරුණ ගොඩක් විමසන්න. අපිට අහු නවුන පැති පේනවා එතකොට.
විභක්ති දිගට මම මේක විමසන්න හිතන්න උත්සාහ කළා. ඒක මන් දන්නේ කොයි තරම් දුරට මේ මම ගලපන්න යනවාද කියලා. මට හිතුනේ සද අපේ මේ විඤ්ඤාය රූප කියනකොට අපේ අර ට්‍රිගරින් පොයින්ට්ස් වගේ වගේ හැමතැනම ට්‍රිගරින් පොයින්ට්ස් එනවා. එතකොට ඒ ට්‍රිගරින් පොයින්ට් එක ට්‍රිගර් වෙච්ච ගාම ප්‍රොසෙසර් එක ඇක්ටිව් වෙනවා.
ඔව්.
මට හිතා ගන්න බැහැ දැන් අපි ට්‍රිගරින් පොයින්ට් එක පිළිගන්නවද ප්‍රොසෙසර් එක පිළිගන්නවද නැත්නම් කොයි පැත්තෙන්ද මේක මේ ඉනැක්ටිව් කරන්න ඕනේ කියන එක.
ඔව්. දැන් මේක මම තව ටිකක් විස්තර කළොත් දැන් විඤ්ඤාය කියනකොටම අපිට බෙදන්න පුළුවන් නේද? චක්කු විඤ්ඤායද, සෝත විඤ්ඤායද, ගාන විඤ්ඤායද? ඔය අයම් මොකද්ද කියලා.
ඔව්.
ඒ එතනම අපි විඤ්ඤාය කියන එකට අහු වෙලා නේද?
එහෙමයි.
ඒ කියන්නේ අපේ අත්දැකීමක් ගැන අපි හිතනවා නේද?
ඔව් අපි අනිත් ඒවා නෙමෙයි කියලා මේක තමයි කියලා
ගන්නවා. ඔව් ඒක දෙපැත්තම එකයි. ආ අනිත් ඒවා නෙවෙයි කිව්වත් මේක තමයි කිව්වත් ඔය දෙකම එකම අදහස ටිකක් හිතලා බැලුවොත්.
ඔව්.
දැන් ඒ එතනම ආයතන හය වෙන් වෙලාම නේද? සලායතන. ඒක නාම රූප පත්‍ය සලායතන කියන එකේ අදහසකුත් එයිද?
ඔව්
ඇයි එක ආයතනයක් කියන්නේ එතකොට සලායතන කිව්වේ කියලා. ඒ නාමය හරි රූපය හරි එහෙම වෙන් කරන්න බෑ මම නිකන්. අපේ මට්ටමට කිව්වොත් අපි දැන් රූපේ නෙමෙයි නාමය කිව්වත් සලායතන. නාමය නෙමෙයි රූපේ කිව්වත් සලායතන. නාමයි රූපේ දෙකම නෙමෙයි කිව්වොත් මයිස්ටර් කියන්න යන්නේ නෑ. කොහොම හරි ඔය විඤ්ඤාය කියන නැත්නම් සංඥා කියන ගතිය නේද ඔය ඉන්නේ. ස්වરૂපය නැත්නම් සංඥාව කියන ගතිය නේද තාම ඔය
තියෙන්නේ.
ඒ ඔකම තමයි තියෙන බව ලෝකේ. සත්‍යය. මාර්ය. නර සමිද්දී සූත්‍ර ටික මම මතක් කරේ. ඔව් අපේ කවුද අමිත මහත්මයා අහන්න හැදුවා නේද මකද්ද?
ආ එහෙමයි සර්. මේ සර් දැන් අර අපි කතා කරානේ මේ ප්‍රභාස්වර සිතක් විඥානවාදයක් දැනුත් මේ විඥය කියන එක. එහෙම කියද්දි මට හිතුනේ සර් මේ අපි ඉන්නේ හරි භයානක තැනක. ඇත්තරම තාම බුදුහාමුදුරුවෝ කියපු දෙයින් අපි ප්‍රයෝජන ගත්තද කියලා මට ප්‍රශ්නයක් ආවා. මට හිතෙනවා භයානක තැනක ඉන්නේ කියලා. එහෙම හිතෙන්නේ සර් මට මෙහෙම එකක් මතක් වුණා ඒ කතාවේ යද්දි. දැන් ප්‍රභාස්වර සිතක් හරි අපිට අරමුණ පැත්ත අරමුණ හින්දා තමයි අපි කියන්නේ දැන් රාගෙ නැහැ දේශෙ නැහැ කියලා. ඒ අරමුණ පැත්ත පේනවා මිසක් හිත පැත්ත පේන්නේ නැහැ. හැබැයි හිත පැත්ත දැක්කත් බුදුහාමුදුරගේ දේශනාව අනුව ගත්තහමම හිත පැත්ත දැක්ක කිව්වත් හිත එතනත් දෝෂේ දැකලා මිදිලා නැහැ කියලා බුද්ධ දේශනාවේ පෙන්නනවා. අර මහත්ගත සිත වික්ෂිප්ත නැති සිතක් ඇතිෙන්නේ කියලා ඒක පජානාති වෙනවා. දැන් මිදිලා නැහැ හිත. ඒ කියන්නේ බුද්ධ වචනෙන්ම කිව්වොත් අවිමුත්ත චිත්තන්ති පජානාති සෞත් ඒ කියන්නේ මහත්ගත චිත්තන්ති පජානාති. එතකොට අර දැන් මගේ ඒ කියන්නේ වීතරාගී එහෙම තියෙන වීත මෝහං නමුත් එතනක් මිදිලා නැහැ. ඒ කියන්නේ හිත දැක්කත් හිතුවිල්ල දැක්කත් එතනත් බුදුහාමුදුරුව හිතන්න අපිට හෙවිය යුතු තැනක් කියලා හිතෙනවා. ඉති අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී බහිද්ධා වා චිත්තේ චිත්තානුපස්සී කියලා හිත දැක්කත් දෙපැත්ත බෙදිලා කියලා පෙන්නනවා. ඊට පස්සේ ධම්මානුපස්සනාවෙස්ස අපි හිතනවා මේක ධර්මයක් මේ හරි දැන් හොඳ සමාධියක ඉන්නේ කිසිම සිතුවිල්ලක් එන්නේ නැති හිතුවිල්ලක් එන්නේ නැති බව දැනගත්ත හිතත් හරි කියලා එතනත් බෙදලා පෙන්නනවා. ඉති ධම්මේ ධම්මානුපස්සී විහෙරිති බහිද්ධා වා ධම්මේ කියලා පෙන්නලා එතනක් සමුදයක් පෙන්නනවා. එතකොට මේ හිතනුත් හිතවිල්ලක් චිත්ත ඒ කියන්නේ හිත සහ සිතුවිලි ඒ දෙකෙන් ඒ කියන්නේ අරමුණ පැත්තක් හිත පැත්තක් සියල්ලෙන්ම එතර වෙන ඥාන දර්ශනයක් තාම හරිම භයානක තැනක තව සෑහෙන දුරට විමසන්න තියෙනවා කියලා තමයි මට හිතෙන්නේ. මේ සර් තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඉතින් ඔන්න ඔතන දැන් ඔය තව විමසන්න තියනවා කියන එක එනවනම් බය වෙන්න එපා. ඒක එන්නේ නැත්තම් තමයි බය වෙන්න ඕනේ. ඒ විමසන්න තියනවා කියලා හිතෙන්නේ දහම ඇහෙනවා කියන එක. නැත්තම් අතනින් ඔය ටික දන්නවනේ ඔය කියපු සතර සතිපට්ඨානේම දන්නවා කියන තැන ඉන්නවනම් අනිවාර්යෙන් බය වෙන්න ඕනේ. ඒ බය එන්නේ නැහැ දන්නවා කියලා හිතන තාක්කල්. දැන් ඔන්න ඔය බය ඔකත් ඥානය. මට ඒකම ඥානෙ කියනවට වඩා ඥානෙ පහළ වෙන්නේ ඔන්න ඒ බයත් එක්ක. අපි මේ කොච්චර දහම දන්නවා කිව්වත් මේකට කිට්ටු වෙලාවක් නැහැනේ. අන්න ඒක තමයි උදව් වෙන්නේ. ඒකට තමයි මේ කල්යාණ මිත්‍රයෝ උදව් කරන්නේ. බුදු කෙනෙක් පෙන්නපු දහම ඔය හිතන තරම් සරල ගලපගත්තු දෙයක් නෙවෙයිනේ. දැන් ඒකෙම මම මතක් කරන්නම් ඒ සතිපට්ඨානිය පියවේ සමුදේ වය වාද වය රව මේවා ටික කතා කරනවා. සමුදේ ධම්මානුපස්සී විහෙරති වය ධම්මානුපස්සී වා එහෙම ඔය හතරෙම විහෙරති සමුදේ වය ධම්මානුපස්සී වා ඔය දෙකම එකට කායස්මින් ඒරති චිත්තස්මින් ඒරති ධම්ම වේදනා ඔය හැම එකටම දානවනේ. ඒ ඔය ටිකේ අගට කියන ටික බලන්නකො නිකන්. මොකද්ද මේ අනිස්සිතෝච විහෙරති කියන තැනට ඇවිල්ලාද? නචකින්චි ලෝකේ උපාදීයති කියන තැනට ඇවිල්ලාද? නැත්තම් අරක ගැන තව අදහසක් දැනගෙනද? කය ගැන, වේදනාව ගැන, සිත ගැන, ධම්ම ගැන තව අදහසක් ඇවිල්ලාද නැත්තම්? අර ඊතර වීමද කුළු ගැන්විලා තියෙන්නේ. අනිසිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. ඔන්න ඔතෙන්ට ඇවිල්ලාද? එහෙම නැත්නම් ඉතින් බය වෙන්න ඕන. දහම ඇහිලා නැහැ. ඒ බයවීම නිකං කෙනෙකුට එන්නේ නැහැ. ඕකමයි ප්‍රඥාව. ඕකමයි ඥානය වැඩෙන්න උදව් වෙන්නේ. ඉතින් අන්න එතෙන්ට එනවා නම් ඒක සතුටු වෙන්න ඕන. ඉස්සර ඒක තිබුණ නැත්නම් දැන් අඩු ගානේ තව මේ ඔය බුදුහාමුදුරුවෝ පෙන්නන එකට කිට්ටු වෙන. ඒකට සතුටු වෙන්න. එහෙම කෙනාට තමයි මේ ධහම තියෙන්නේ. يعني සත්‍ය හොයන කෙනාටයි ධහම තියෙන්නේ. අර මොකක් හරි මේකයි මේකෙවි කියලා ඒකේ ලැග ගන්න කෙනාට නෙවෙයි. හරි. ඒ වගේ චුට්ට හරි මේ විමසීම මතු වෙනවා නම් ඒකට සතුටු වෙනවා මං හැමතිස්සෙම කියන්නේ. තේරුණා නම් සතුටු වෙන්න එපා. විමසීම මතු වෙනවා නේ මෙතන මේ වැටහෙන්නේ නැහැ. එහෙම තමයි. ඉතින් බුදු කෙනෙක් පෙන්වන්නේ අපි දන්නේ නෙමෙයි. අපි දන්නේ කවුනා නම් අපිට බුදු කෙනෙක් අවශ්‍යත් නැහැ. ඒ භයානකකම පේනවා නම් හොඳයි. එතෙන්ට ඉන්නේ නැති එකේ ප්‍රශ්නේ මම මේ කියන්නේ. ඔබලා දහම අහනවා අහනවා සාකච්ඡා කරනවා කිසි ප්‍රශ්නයක් නෙමෙයි. ඒකයි ඇත්තටම භයානක. ඇයි? දැන් දහම දන්නවා කියලා හිරන්නේ. දහමේ උණුසුමවත් ලැබිලා නැතුව නතනයි ඒක. භයානකකම කියන්නේ. ඉතින් එහෙම වෙන්නේ මේක හොයන කෙනෙක් වෙන්නේ.
සර් එහෙම වෙන්නේ සර් එහෙම වෙන්නේ දැන් අපි හිතමුකෝ සර් එක්ක ධර්ම සාකච්ඡාවක් කරා කියලා පැයක් ස්වාමීන් වහන්සේගේ දේශනයක් හරි හොවා කියලා. එහෙම වෙන්නේ මේ දැන් මේ වචන ටික මට හුරු වෙනවනේ. එතකොට මං චක්කු විඤ්ඤාය එහෙම කියලා ගොඩාක් වචන වලින් මම දැන් මේක කියනවා. කියද්දි අහන කෙනාටත් හිතෙනවා මෙයා මේ කියන්නේ හොඳට වචන ටිකක් දන්නවා. ඇත්තටම මෙයා මේ කියන්නේ මේ ධර්මයේ දැකලාද එහෙම නැත්නම් මේක දැනුමක්ද කියලා කියන කෙනාට සමහරවිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් තමා තමාගෙන් ප්‍රශ්න කරලා බැලුවොත් මේ වචන ටික තේරුම් ගත්ත කෙනාටත් කියන්න තියෙන මේ වචන ටික වෙන්න පුළුවන්. නමුත් තමා තමන්ගෙන් ප්‍රශ්න කරලා බැලුවොත් මේක තමා දැනුමකින්ද කියන්නේ තමාගේ ඇත්තම යෙදීම අනුව ප්‍රායෝගික යෙදීම අනුව මේක නෙමේ. කියන්නේ මො සක්කාය දිට්ඨිය තුල තව දැනුමකින් තමාම රවට්ට ගන්නවයි කියන එක පේන්නේ නැහැ කියන එක ඒක පොයින්ට් එකක් වගේ තමාමට තේරෙන්නේ සර්. ඒක එකක්. එතකොට තමා ප්‍රශ්න කරන්න ඕන මේක මම මේ කියන්නේ දැනුමකින් කියලා මම සතුටක් ලබනවද ඇත්තටම යෙදෙන යෙදීම අනුව සක්කාය දිට්ඨිය තුලමයි කියන එක මම දැකලාද නැද්ද කියන එක. ඒක එක කාරණයක් සර්. සර් තව චූටි දෙයක් ගිය සතියේ අහපු ප්‍රශ්නයක් තිබ්බා. ඒ ප්‍රශ්නේදී සර් ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඕක වැරද්දක් කියලා කියන්නේ කොහොමද? දැන් අපි හිතමුක පැය භාගයක් තුල විමසුවා. එතකොට දැන් මේ විදිහටම ප්‍රශ්න කරනවා. එහෙනම් මම පසු කාලීනව අර සාමිනහසගේ දේශනා හැම හැටි. එතකොට පැය භාගයක් තුල මම විමසුවා. මම විමසන්න පටන් ගත්තේ මෙන්න මේ සිද්ධියෙන් ගහක් දැක්කා මල් ගහක් දැක්කා කියලා එයා පැය භාගයක් තුලේ කියලා. එතකොට දැන් කියනවා මෙහෙම වුණ එකත් වැරදි මෙහෙම වුණ එකත් වැරදි කියලා. මොකද මමත් ඔහොම සර් එක්ක සර්ට කිව්වා සර් මේක වැරදිනේ මේක වැරදිනේ ගග. ඊටකොට ඔහොමනම් වැරදි කියලා දැනගත්තේ කොහොමද කියලා ඒ ප්‍රශ්න කරද්දි ඒ එක්ක මම ප්‍රශ්න කරා ඉඳිය සතියේ ඇත්තටම ඒ වැරදි කියලා කියන්නේ දැන් අපි ධර්මය අහලා ඒක වැරදි බව දැන් දන්නවා අපි. දැනුමකින් දන්නවා. නමුත් අපේ යෙදෙන යෙදීම එක්ක අර දැනුම අර පැත්තෙන්
ඒ දන්න බව පේන්නේ
නැහැ නේ. අන්න ඒකට තමයි දෝෂේ. ඒ කියන්නේ දැන් අපි ඒක වැරද්ද කියන එක දන්නවා. හැබැයි ඒ දන්න බවේ දෝෂේ දැක්කින් නැහැ. එතකොට වැරද්ද බවින් ප්‍රායෝගික යෙදීමේ අඳුනගත්තනම් එයා වහා එතන දුකෙන් හෝ ඒ ඉන්න සිතුවිල්ලෙන් හෝ ඉක්මෙනවා. ඒ කියන්නේ අර සක්කාය දිට්ඨිය හෝ එතනින් ඉක්මෙනවා මිසක් එතන ගැන කතා කරන්න ආයේ ඉන්නේ නැහැ. නමුත් දැන් වෙලා තියන්නේ
අපිට ඒ පැත්ත අපි දන්නේ නැහැ. අපිට තියෙන්නේ විමසීම විතරයි.
ඔව්. අපිට දැන් වෙලා තියන්නේ සර් අරක අහලා හින්දා මේක වැරද්දක් කියලා දැනගත්ත පමණින් වැරද්දෙන් මිදෙන්නේ නැහැ කියන එක මං සර් කියන්නේ. වැරද්ද කියන එක ඇහුවා අහලා මම මේක වැරද්දක් කියලා දැනගත්තට යෙදෙන යෙදීමේදී ඒ වැරද්දෙන් මිදෙන්නේ නැත්නම් එතන ප්‍රශ්නයක් කියලා සෙපන් සර්.
ඉතින් ප්‍රශ්නේ මතු වෙනවා නම් හොඳයි කියන එකනේ මම හැමතිස්සෙම කියන්නේ. ප්‍රශ්නේ බව පේන්නේ නැති එකයි අපිට තියෙන ප්‍රශ්න. දහමට ගැළපිලා හරි කියලා හිතන එකයි අපිට තියෙන ප්‍රශ්න. දහම ඇහෙන්නේ නැති වෙන්න තියෙන ප්‍රශ්න. එකයි මං කියන්නේ මේ කර්යාණ මිත්‍රයා කියන්නේ හැමතිස්සෙම අපේ අඩුවක් පෙන්නලා දෙනගෙන. නැතුව ඕක හරි කියන කෙනා නෙවෙයි ඈ. අපි අකමැති වුණා. මේ සැබෑ කල්යාණ මිත්‍රයා වෙන්නේ දැන් මගේ අඩුව පෙන්නලා දෙනගෙන තමයි මට කල්යාණ මිත්‍රයා. නැතුව ඕක හරි කියලා මේ අපිව සතුටු කරන කෙනා නම් නෙවෙයි. ඉතින් අර බොහොම හොඳයි මං හිතන්නේ අපේ විහාරමෑණියන්ට කියපු එක දැන් ඔබතුමිය හොඳට ඒක හිතලා තියෙනවා. ඉතින් ඒවා විමසන්න තමයි මම කියන්නේ. හරි. කලින් කියපු එක. ඉතින් ඒවා ඇහෙන්නේ බොහොම සුළු පිරිසකට. නැතනම් ඒ දැන් අර එකම කරුණ කියනවා ඇහෙන්නේ තමන්ගේ පැත්තේ යම් කිසි සකස් වීමක් තියෙනව නම් මේ කියන්නේ මොකද්ද? ඒක එක එක්කෙනාට ඇහෙන්නේ එක එක මට්ටමින්. ඒක ඒක එහෙම තමයි ධර්මතාවය. ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් අපේ මේ පැත්ත දියුණු කරගන්න තමයි අපි නැවත නැවත දහම අහන්න ඕන විමසන්න ඕන කියන්නේ. අහන්න විමසන්න අහන්න විමසන්න. ඔක තමයි ඉතින් දිගටම කරන්න තියෙන්නේ. ඒ විමසන ගතිය මතු වෙන ඒක තමයි ඒ සත්‍ය හොයන ගතිය. ඒක මතු වෙන්න තමයි අපි දහම අහන්න ඕන. අපිට අපේ අර කෝණේ වෙනස් වෙනවා කියන්නේ ඔන්න ඔය වගේ දේ. අපිට වෙන්නේ දහම අහන්න අහන්න දැනගන්න කම වැඩි වෙනවානේ. ඉතින් ඒ කෝණෙන් මේ දහම අල්ලන්න බෑ. ඒක අනිත් පැත්තමයි වෙන්න ඕන. ඒක බලෙන් කරන්නත් බෑ ඉතින් මොනවා කරන්නද? ඒකයි බං මේ තව තව අහන්න විමසන්න කියන්නේ ඒකයි. ඒක වෙන විදිහක් නෑ. ඒක බුදුහාමුදුරුවෝ කියපු විදිහනේ. ඉතින් ඒවා අපි අර එක එක සාකච්ඡාවලදී එක එක වෙලාවලදී Tamanට කොහෙන් හරි පේනවා. දැන් සමහර විට මේ කියන ටිකම අපි කතා කරලා ඇති කලින් ඒක ඇහුනේ නැහැ. ඒ වුණාට ඒ ඇහෙන මට්ටමට Tamanගේ පැත්තෙන් දියුණු වුණාම ඔන්න පේනවා මේ කියන එකේ මොකද්ද තියෙනවා. අහුනවන ගතිය. සමහර විට මේ කියනකොට අහුගෙන්නේ මේ සාකච්ඡාව ආයේ දහසරයක් 15සරයක් විතර අහනකොට අර ඇහිච්ච නැති ටිකක් කියලා තියෙනවනේ කියන එකක් පේන්න පුළුවන්. ඊමට අර මම හිතන් ගිය සතියේ සාකච්ඡාවකදී කිව්වා අපි අර ඉස්සර කියපු දේවල් ආයේ බලනකොට මේ මේවා කියලා තියෙනවනේ. ඒක තමයි මගේ පැත්තෙන් කියන අනිමේ අපි දහම කතා කරනවා නම් ඒ කියන්නේ අපිට නොපෙනුන දේවල් ගොඩක් තියෙනවා. ඒකයි මේ ආයේ අහන්න කියන්නේ. දැන් මේ මගේ වාහන්න කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දහම බුදු කෙනෙක් පෙන්නන එක කවුරු කිව්වත් කමන්නේ. ඒක විමසන්න ආයේ අහන්න. කොට අර Tamanට නොපෙනුන තැන් මතුවෙන්න ගනි. හොඳයි ඒ මං හැමතිස්සෙම කියන්නේ දහම ඇහෙනවා නම් ප්‍රශ්න මතුවෙන්න ඕන කියන එක. ඒක ඒවා ප්‍රශ්න කරන්න කතා කරනකොට එයාගේ මානසිකත්වය එක්කනේ කතා කරන්නේ. ඒක ඒ ප්‍රශ්න කිරීම වැදගත් වෙන්නේ. නැත්නම් අපිට මේ සියුම් කරුණු තනියෙන් දකින්න පුළුවන් ඒවා නෙමෙයිනේ බුදුරජාණන් වහන්සේ කියන විදිහට රස්සලෝමෙන් අස්සලෝමිට විදිනවා කියන එක අපිට හිතා ගන්නවත් බැරි එකක්. ඊටත් වඩා දුෂ්කර නම් ඉතින් අපි කොහොමද මේක කරන්නේ? එහෙනම් මේ විමසීම දිගටම තියාගන්න. බණ ඇසීම නවත්තන්න එපා. විමසීම නවත්තන්න එපා. කොච්චර හරි කියලා හිතමු. මොකද මේ හරි කියලා තියෙන හිතේ දැනෙන තැන් වැඩි. ඒවා මග ඇර යන්න නැත්නම් අපිට කල්යාණ මිත්‍රයෝම තමයි උදව් වෙන්නේ. ඒක ඒ දහම් සාකච්ඡා අහන්න 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 අපි කලින් කතා කළේ මොනවද කියලා පෙයි. එහෙම එහෙම එකක් වෙන්නේ. හොඳයි. ඔය බය ඇති වෙන එක හොඳයි. තව විමසන්න විමසන්න නිකන් බය වෙලා නිකන් ඉන්නේ නෑනේ. එතකොට ඒ වීරය එනවා. උත්සාහය එනවා. මේ කරන්න පුළුවන් දෙයක් දහම තියෙනවා. අපේ පැත්තේ මේ මේ අඩුවක් නේ තියෙන්නේ. දහම නැතුවත් නෙමෙයි ඇහෙන් නැතුවත් නෙමෙයි අපේ පැත්තේ තියෙන ප්‍රශ්නේ. ක්ෂණ සම්පත්තිය අපිට ලැබිලා තියෙනවා. මේක ප්‍රයෝජනේ ගන්න ඕන මග අර ගන්න නැතුව. ඒ ඕන කෙනෙකුට ඒ විවෘතව කතා කරන්න පුරුදු වෙන්න එච්චරයි. මේක ආයේ විවේචනයක් නෙවෙයි. ඔව් කාට හරි මනා හරි අහන්න තියනවාද කියන්න. අපි මං හිතන්නේ මේ කතා කරපු තැන බොහොම හිතන්න විමසන්න ඕන සියුම් තැනක්.
ડોક્ટર આવી તેરવાન સરનાય અમે
તેરવાન સરનાય
ડોક્ટર આવી અર મે දැන් ඔබතුමා ඔය කතා කරපු තැන විශේෂයෙන්ම දැන් අපි අපිට හැක්වෙන් කරන්න බෑ කනක්වෙන් කරන්න බෑ එම් කියලා කිව්වනේ. එතකොට අපි ඔක්කොම එකට ගන්න එකත් වැරදි කියලා දැක්කනේ. එතකොට අර ඒ වගේ චින්තනයක අපි කොහොමද මේ අපේ හිත පවත්වාගෙන දැන් අපි කියනවා ඔව් මේ හතරම එකට දකින්න ඕන ඥාන හතරම එකට තියෙන්න ඕන. ඉතින් අපි කොහොමද ඕක දැන් අපිට අපිට දැන් දකින දේ තියෙනවා කියලානේ අපිට එකයිනේ තියෙනවා එක්ක නැහැ. ඔය දෙකනේ. දැන් අපි අර ඒ වගේ චින්තනයක් කොහොමද මේ දැන් එක ඥානයක් නෙවෙයි ඔය ඥාන හතරම එකට දකින්න තරම් වේගයක් ඇති කරගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් පැහැදිලි කරන්න.
ඔව්. ඒක වේගයකට වඩා වේගයක පැත්තෙන් නම් කොහොමත් යන්න එපා. මේක දැන් ඥානෙ එනකොට සිද්ධ වෙන දෙයක් මිසක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි අපිට කරන්න දේවල් ටිකක් තියෙනවා. මොකුත් නොකර ඉන්නවා නෙවෙයි. කරන්න තියෙන දේ තමයි මේ 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 විමසීම කියන එක. දැන් විමසන්න නම් මොකක් හරි ප්‍රශ්නයක් මතුවෙන්නත් එපා. නැත්තම් විමසන්න බෑනේ. එතකොට දැන් අර දැන් අපිට වචන වලින් ඔබතුමා කිව්වා වගේ කියන්න වෙනවා. ඇහැ තියනවා කිව්වොත් වැරදි. රූපයක් තියනවා කිව්වොත් වැරදි. එතකොට ඒ වැරදි කියන එක දාගන්න එපා. වැරදි වෙන්නේ කොහමද? ඒ තමන්ගේ පැත්තෙන් ඒ විමසීම යනවා. වැරදි කියලා ඇහුණට ඒක බාර ගන්න යන්න එපා. ඇයි එහෙම වෙන්නේ? ඇයි මෙහෙම කියන්නේ? ඒ ප්‍රශ්න ටික එන්න ඕන. ප්‍රශ්න එක්ක ඒ විමසීම යන්න ඕන. ඒ විමසීමට උදව් වෙන කරුණු තමයි ඉතින් මේ ගහමේ තියෙන්නේ සාකච්ඡා වෙන්නේ. ඒවා ඒ දෙකක්ද එකක්ද කියන ප්‍රශ්න එනවා නම් එතනම යම්කිසි අඩුවක් තියෙනවා. මොකද දැන් මේ මෙතන මතු කරපු දේවල් වලිනුත් ඒවල් සමහර විට වෙන වෙන පැති පෙයි. දැන් ඒක බාහිර එකක්ද නැත්නම් හොම එකක් තියනවාද මොකද්ද කියන කතාවක් අපේ අදහස් නැත්නම් අර්ථ ඒවට දාපු අර්ථ තියෙනවා. ඒව ටික තමයි ගලාගෙන එන්නේ. එතකොට ඒවා ගලාගෙන එන එකම අර්ථය නෑ. එකේම ප්‍රශ්නයක් මේ බුදු කෙනෙක් වෙනවා. දැන් අපිට ඒවට ඔවට දෙන වචන තමයි ඉතින් මම පාලි වචන කියන්න කැමති නැති වුණත් ඔය සංඥා කියලා කියන්නේ ස්වභාව නැත්නම් ස්වરૂප කියලා කියන්නේ අපි පාලි කියවද රූප වේදනා සංඥා සංකාර විඥාන. ඔය පහ කොච්චර කිව්වත් අපිට තේරෙන්නේ නැහැ. අපි මොනවා හරි කතා කළා නම් ඔය පහේමයි ඉන්නේ. ඒ මට්ටම ඉතින් අර දැන් මේක අහු වෙන්නේ නැහැ කියලා පැනලා යන යාම නෙමෙයි මේ කරන්නේ. ඒ විමසීම මතු කරගන්න. ඇයි ඇයි එහෙම? ඇයි එහෙම? ඇයි මෙහෙම? කියන පැත්තෙන් ඒ විමසීම මතු වෙනවා. ඒකට ඒ විමසීමට විමසන්න පුළුවන් විදිහට තමයි මේ ධර්ම යෙදිලා තියෙන්නේ. ඒ විමසීම දැන් එක එක්කෙනාගේ මට හිතන්නේ අර ප්‍රඥා මට්ටම අනුව එක එක්කෙනාගේ විමසීම වෙනස් වෙනවා. Tamanta ගැළපෙන මට්ටමේ තමා ඉන්න මට්ටමේ ඉඳන් විමසීම කරන්න ඕනේ. එකයි අර ඒ ඒ කල්‍යාණ මිත්‍රෙක් එක්ක කතා කිරීමේ සාකච්ඡා කිරීමේ කෙනෙක් එක්ක බැරි වුණත් මේ තැන් වල වුණත් ඉතින් ඒ සාකච්ඡා කිරීමේ අපිට අපි ඉන්න මට්ටමත් එක්ක තමයි ප්‍රශ්න ටික අහන්නේ. තේ තෙන්දිය අපේ අපේ තියෙන දැන් දහම හොයනකොට අපිට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි අපි අර දහම ගැන දන්නවා කම. එතකොට ඒ දන්නකම අයින් කරලම මේ අහන්න වෙනවා, විමසන්න වෙනවා. දැන් අපි එකක් කියනකොට අපි තව තැන් වලින් ගොඩාක් දානවනේ. ඒ ගතිය අර ඒ ගතිය තියෙනකන් අර කියන දේ කාගෙන් හරි අහන දේ අපිට ඇහෙන්නේ නැති ගතියක් තියෙනවා. ඉතින් ඒකයි අපේ දියුණු වෙන්න ඕන දහම ඇහෙන්න නම් අපේ දියුණු වෙන්න ඕන ක්වොලිටිස්. අපේ මුකුත්ම නොදා කියන දේ අහන්න පුළුවන්ද කියන තැනට එනකන් දහම ඇහෙන්නේ නැහැ. අපි දහම කියලා තමයි දහම් කරුණු තමයි සාකච්ඡා කරන්නේ. ඒ වුණාට අර බුදු කෙනෙක් පෙන්වන්න හදන අර්ථේ මතුවෙන තරමට එහෙන්නේ. මොකද අපි දැන් ඔබතුමා කිව්වා වගේ අර ප්‍රශ්න උත්තර දෙකකින් දාන්න හදනවා. මේක හරිද, මේක වැරදිද, මේක එකක්ද, මේක දෙකක්ද. ඊළඟට ඕකේ ඕකේ එනවා. ඊළඟට එහෙම වෙන්නත් දැ, මෙහෙම වෙන්නත් දැ. ඔහොමම අර අපි හිතන පැත්තෙන් යන්නේ අපිට පේන්නේ නැහැ. ඒකෙන් හිතන විදිහ දියුණු වෙනවා. ඒක යන්න පුළුවන් ඉහළම දේ තමයි අර තර්කෙන් යන්න පුළුවන් ඉහළම තැන තමයි ওই චතුස්කෝටික විදිහට හිතන එක. ඒ ටික දන්නා ඇතිනි. ඒවයි ගිහිල්ලා ඉතින් ඇත්ත කිව්වත් වැරදි, නැත්ත කිව්වත් වැරදි, උන් කියන්න බෑ. අරකයි මේකයි ඒව ඔක්කොම තර්ක ගොඩක් විතරයි. මේක ඥානය නෙවෙයි. හැබැයි තර්ක කිරීම සමහර විට උදව් වෙන්න පුළුවන්. තර්ක කරන්න එපා කියන එක නෙමෙයි. ඒකයි මේ ප්‍රශ්න කරන්නම ඕන. හැබැයි අර විදිහට හොයන තාක්කල් මේක අහු වෙන්නේ නැහැ. ඔන්න ඔහොම දෙයක්ත් තියෙනවා. අපි අර හොයන කෝණේ වෙනස් වෙනවා කියන එක ඒක මෙහෙම කිව්වට බලෙන් කරන්නත් බෑ. මේ ප්‍රශ්න කිරීම තුලම හොයාගෙන හොයාගෙන දැන් මොකක් කිව්වත් වැරදි කියන එකමනේ අන්තිමට අහන්න වෙන්නේ. ඕ කියන්නේ ඕ මේ කියන්නේ ඕක නෙවෙයි කියලා තමයි හැමතිස්සෙම ඇහෙන්නේ. ඒ අපේ පැත්තෙන් අපි කරන්න ඕනේ ඇයි එහෙම කියන්නේ? ඇයි එහෙම කියන්නේ කියන එක හොඳට විමසීම වෙන්න ඕන. මේ කියන කෙනාගෙන් හරි අහන්න ඕනේ කොහොමද ඒක කියන්නේ? කොහොමද කොහොමද කොහොමද? එහෙම ප්‍රශ්න කිරීමේදී අර අපි අපේ අදහස් ටික අයින් වෙලා මේ කියන එක ඇහෙන මට්ටමක් කොයි වෙලා හරි අන්න එතෙන්ට එනකන් අපිට අර කියන දේ කියන විදිහටම ඇහෙන්නේ නැහැ. කියන දේ මම මෙතන කියන්නේ මේ මං කියන දේ මං ඒ කිය විදිහට ඇහෙනවා නෙමෙයි. බුදුහාමුදුරුවෝගේ පුතේ ඒ විදිහට ඇහෙන්නේ නැහැ අපේ අදහස් උතෙන්ට එනකම්. ඉතින් ඒක ඉතින් මොනවා කරන්නද? ඒක බලෙන් කරන්නත් බෑ. ඒකට දීපු දේ තමයි මේවා අහන්න විමසන්න. මේ අහනකොට Tamanට ප්‍රශ්න මතුවෙන්න ඕන. ඔතන ඒ ප්‍රශ්න කිරීම එක්ක එහෙම යන්නේ. දැන් ඥාණයෙන් හම්බ වුණ දේ කරන්නේ කොහමද කියන එක එහෙම වෙන්නේ නැහැ. මේක එහෙම තමයි. අපිට ඥාණයේ ලකක් මේ විමසන්න දේවල් ටිකක් දීලා තියෙනවා. අනේ මේ වගේ පැත්තක් තමයි මට පේන්නේ. තෙරුවන් සරණයි.
හලෝ ડોક્ટર බොම්පින්. අර මේ දැන් ඕකේ තව ටිකක් අපි ගැඹුරට ගියොත් අපි දැන් අර සරුත් ස්වාමීන් වහන්සේ සරුත් මහරහතන් වහන්සේ මහා පොතේ සූත්‍රයේ විදිහට ඇහැ බිඳිලත් නැහැ, රූපය ආපාචනය වෙලත් නෑ චක්කු විඥානය සම්පාදනය කියන්නේ තජ්ජෝ සමන්නාහර වෙලා නෑ කියලා අවස්ථා තුනක් පෙන්නනවානේ රූපය ආපාතනය වෙලා චක්කු විඥානය
තව විඥානය පහළ වෙන්න පුළුවන්ද නේද
ඔය වගේ අර තුන් පැත්තක් අර ඒකෙන් අපි මොකද්ද ඒ ඔය තුන් ආකාරයෙන් මොකද්ද අපි ගන්න ඕන මේ පාඩම ડોක්ටර්
ඔව් ඒකේ ඒ විඥානය පහළ වීම කියන එකට යෙදෙන ඕන හේතු ප්‍රත්‍ය ටිකක් පෙන්නනවා නේද එහෙන ඔබදී කියන්නත් ඕන රූපයක් ආපාතනෙ වෙන්නත් ඕන තජ්ජෝ සමන්නාරෝය දෙන්නත් ඕන එතකොට තමයි විඥානයක් ගැන අය විඥානයක් පහළ වෙන්නේ හරි එහෙම නොවුනත් එහෙම වෙන්නේ නැහැ හැබැයි දැන් ඔය සිද්ධිය කියනකොට අපි දන්නේ ඇයි අපි දන්නේ රූපේ අපි දන්නේ විඥානේ තජ්ජෝ සමන්නාරෝය ඔක්කොම අපේ අර්ථ දදා තමයි අපි මුලින් හිතන්නේ ඒ වුණාට දැන් පංච උපාදානස්කන්ධය ඔය එක තැනකවත් කතා කරලා නැහැ. ඊට පස්සේ නේද කියන්නේ? ඔන්න ඔය සිද්ධි. මෙන්න මෙහෙම මෙහෙම කරුණු කියලා. ඒ සිද්ධිය යන් රූපයක් ඇදෙයිද? ඔන්න ඔක රූප උපාදානස්කන්ධය කියලා එහෙම කොටසක් තියෙනවා නේද? අපිට වැඩේ තියෙන්නේ අපි මේ සිද්ධිය වෙන්නත් කලින් අරවා ටික හදලා ඉවරයි පංච උපාදාන. ඇහැ කියන එක පංච උපාදාන ස්කන්ධේ රූපේ කියන එක පංච උපාදාන නේ. ඉතින් ඒ අපේ හිතන විදිහේ යම් කෙසේ අඩුවක් තියෙනවා මේ හොයන විදිහේ. දැන් බුදුහාමුදුරෝ ඒ ඇහැ ගැනවත් රූපේ ගැනවත් ආපාතනය වෙන එකවත් තජ්ජෝ දමන්නාකෝවත් ඔය විඥාණය පහළ වීපා. ඒ ටිකේ අපි හිර වෙලා අර අර කියන්න හදන කරුණ පැත්ත නිමෙයි බලන්න. ඇයි? ඇහැ කියනකොටම අපිට අර්ථය ඇවිල්ලා ඉවරයි ඇහැ කියන්නේ මේකයි කියලා. රූපේ කියනකොටම අපිට ඒකට අදහස තියෙනවා. දැන් අපිට පේන්නේ නැහැ මේ 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 අපේ අදහස මේකට දානවා කියලා. ඒ ඔන්න ලොකු ගැටලුවක් තියෙනවා ඒකයි අපේ අදහස් නොදා මේක අහන්නේ කොහොමද කියන එක ඉතින් ඒවා වෙන වෙනම හොයලම 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 තමයි ඒ තැන්වලට යන්නේ එතකොට අපි දන්න ඇහැ කියන එක මොකද්ද කියන එක හොඳට ඉතින් ওই දහම් කරුණු වලින් පෙන්නනවා දැන් ඇහැ කියලා එන අදහස මොකද්ද රූපයක් කියලා එන අදහස මොකද්ද අපි පටන් ගන්නෙම ඉතින් අපේ මේ තියෙන ඇහැ මස් ඇසන වෙන්න පුළුවන් දකින්න පුළුවන් හැකියාව කියලා හරි මොකක් හරි වෙන්න පුළුවන් ඒකත් ඒ තාම ලෝකෙට අයිති ඒකට ඒකට අහු වෙන අරමුණ කියන එකත් ලෝකෙට අයිති ඒ පැත්තෙන් තමයි වන්න පටන් ගන්න වෙන්නේ කරන්න දෙයක් නැහැ හැබැයි මේ පැත්ත නෙමෙයි ඊට වඩා බොහොම වෙනස් ධර්මතාවයක් මේ පෙන්වන්න හදන ඒ පංච උපාදානස්කන්ධය කියලා කිව්වේ මොකද්ද? ඔය සිද්ධියේ විස්තරයක්. ඒ ක්‍රියාවේ විස්තරයක් තව ඉදිරියට. ක්‍රියාව කිව්වම අපි අදහසක් දාගන්නවා ඒ උනාට අර තියෙන දේවල් ගැන මුකුත්ම නෙමෙයි. එහෙමත් නිකන් හිතන්න මම මේ කියන්නේ අර විමසීම මතුවෙන්න කරුණු විතරයි කියන්නේ මේකේ. අර්ථය කියන එක ඒක මතු කර ගන්න ඕනේ. විමසීම මතු වෙන්න අවශ්‍ය දේවල්. මම දන්නේ නැහැ ඔබතුමා අහන කරුණටද කියුනේ කියලා මම ඉතින් අර විමසීම මතු කරන්න ඕන දේවල් තමයි මේ කතා කරන්නේ. තෙරුවන් සරණයි. අර ඒකේ මතක් කරන්න ඕන අර ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නෙත් අර ඇහැ රූපේ අරවා මේවා ගැන කියද්දි එතනක් මතු කරන්න තියෙන්නේ ඕකමයි අපි ඒකට කොහොමද කියන්නේ අහු වෙලා නැත්නම් ඒකේ අදහසක් දාගෙන අපි මේක හරිද මේක වැරදිද කියලා විමසීමකට යන්නේ මේක එකක්ද දෙකක්ද අපිට පේන්නේ නැහැ දැනට පේන්නේ නැහැ ඔය ප්‍රශ්නවලම ලොකු වැරද්දක් තියෙනවා කියලා අන්න එහෙම සිද්ධියක් තියෙනවා මේ ප්‍රශ්න ටිකේම අපි ලෝකයක් හදාගෙන ප්‍රශ්න ටිකක් හදාගෙන ඒ ටික තමයි අහන්නේ. අනේ ඒ වගේ සිද්ධියක් තියෙනවා මතන. ඒ පැත්ත මතුවෙන්න තමයි අර ඒ ප්‍රඥාගත වැඩෙන්න අවශ්‍ය දේවල් ටික කරන්න කියන්නේ. තෙරුවන් සරණයි.
බොම්පින් ડોક્ટર රවි තෙරුවන් සරණයි.
සඳ කියලා කියනවා වචනයක්. එතකොට මේ විමසීම විදි දෙකකට කරන්න පුළුවන් නේද? දැන් විමසන්න කිව්වහම ඔන්න මම මොකක් හරි දෙයක් අරගෙන ඒක ධර්ම කරුණු වලට ගලප විමසනවා. මේ සූත්‍රෙ මෙහෙම කියලා තිබ්බා. එතකොට තව සූත්‍රකින් ඒක ඔප්පු කරන්න ධර්ම දැනුම පැත්තෙන් ගලපීමක් කරලා මං හිතනවා හරි මං දැන් මේ විමසන එක කරනවනි කියලා. එහෙම නැතුව තව තියෙන ඒක එකක් තව විදිහක් තියෙනවා. මට ධර්ම කරුණු වෙන ධර්ම කරුණුවත් ධර්ම සූත්‍රවත් පංච උපාදානස්කන්ධය කියන වචනෙවත් ඒ මොකුවක්ම නැතුව සර් මේ මගේ ප්‍රායෝගික ජීවිතේ කුමන හෝ එක සිතුවිල්ලකින් පටන් අරන් එතන විමසනවා වෙන වෙන සිතුවිලි වලට නොයා එතනදී ධර්ම කරුණු මේ සූත්‍රෙ තිබ්බා හිම කියලාවත් පංච උපාදානස්කන්ධ කියන වචනවත් නොදා ප්‍රායෝගිකත්වයේ විමසීම කියන එකයි අතනයි මේ පැහැදිලි වෙනසක් තියනව නේද සර්? තේරුම් ගන්නයි.
ඔව් ඒකේ වෙනසක් තිබුණට ඒ වෙනසක් තියන කෙනාට කියන කතාවක් උක. නැත්නම් අපිට වෙනසක් තියනවා කියලා එකපාරට අතෙන්ට පණින්න බෑ. තමන් ඉන්න මට්ටමෙන්ම මේ විමසන්න වෙනවා. ඉතින් ඒකෙදී එහෙන දහම් කරුණක් එක්ක නැත්නම් අපි කියෝපු වෙන්නත් පුළුවන් සූත්‍රයක තියෙන ඒ දහම් කරුණක් ඒක තව තව පැහැදිලි කරගන්න අහන්න පුළුවන්. මේ සූත්‍රෙ මෙහෙම තියෙනවා. ඒක කරන්න ඕන. මේ මොකද්ද? එතකොට ඒකේ අපිට වැටහෙන මට්ටමක් තියෙනවා. ඒකත් එක්ක තමයි ඉතින් මේ අපේ සාමාන්‍ය තත්ත්වය ඒක නේතුව විමසන්න බෑනේ. අපි දන්න මට්ටමත් එක්ක තමයි පටන් අරන් විමසගෙන යන්න ඕනේ. ඉතින් මේකේ මම අර ගයිඩ්ලයින් එකක් විදිහට අපිට අහන්න ලැබෙන්නේ දැන් අපේ තියෙන අර්ථය වෙන්න බැහැනේ බුදුහාමුදුරුවෝ පෙන්නුනේ. නැත්නම් ඉතින් අපිට බුදු කෙනෙක් ඕන නැහැ නේ. ඒකත් එක්ක මොකද්ද මේකේ හැංගිලා තියෙන්නේ කියන පැත්ත අහුවෙන්න තමයි මේ විමසන්න කියන්නේ. අපි දන්න එකෙන් නවතින්න එපා. අපි දන්න එක හරි වුණා නම් එක්කෝ අර දහමේ හැමතැනටම ගැලපීලා තියෙනවා. එක පැත්තකට හරි එක තැනකට හරි ගැලපෙන්නේ නැත්නම් තව විමසන්න ප්‍රශ්න කරන්න. හැබැයි ඒ එහෙන දහම් කරුණ දැන් අපිට ගැලපෙන්නේ අපි ප්‍රශ්න කරන්නේ අපි දන්න ටිකට ගලපන්න. අපි දැනට දන්න ටිකක් තියෙනවා නේ තීරී ටිකක් හදාගෙන දැනුමක් හදාගෙන ඒකට ගලපන්න තමයි අපේ විමසන ගතිය තියෙන්නේ. ඔය ගතියෙන් විමසන තාක්කල් මේ බුදුහාමුදුරුවෝ කියන එක අහුවෙන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන අමාරුම දේ. අපිව මේ ලෝක පුරුදු කරන්නෙම බරික බල ඉඳන් මේ ඉගෙන ගන්න පුරුදු කරලා තියෙන්නේ වෙන පැත්ත. ඒ පැත්තෙන් මේක අහුවෙන්නේ නැහැ. මොකද ඒව ඔක්කොම ලෝකෙට අයිති. මේ පෙන්නන්නේ ඊතර වෙන විදිහ. ඒ ලෝකෙට ලෝකෙන්ම ඊතර වෙන විදිහ. ඒක අපේවට ගැලපුවට ඒක අහුවෙන්නේ නැහැ. මේක වෙනස්ම විදිහක් වෙනස්ම කෝණයක් කියන්නේ ඒකයි. එතකොට මේකෙදී අහුවෙන්නේ අපි හිතන හැම එකක්ම වැරදි තමයි. මොකද ඒක ලෝකෙට අයිති. ඒකට ඒ විදිහ නෙමෙයිනේ. ඊට වඩා වෙනස්ම ධර්මතාවක්. ඒ වෙනස ලේසි නෑ ඉතින් අර මම කිව්වේ ඉස්සෙල්ලා කතා කරපු දැන් අපි හිතන විදිහෙන් යන්නේ අර චතුස්පෝටික කියන මම ඒක කතා කරන්න කැමති නෑ. හිතලා යන්නේ ෆිලොසොෆර්ස්ලා යන්නේ ඉහළටම හිතන අය යන්නේ දැන් ඒකට ඒ හතරම ඉක්මවා යන විදිහක් මේ බුදු කෙනෙක් පෙන්නා. අර හතරට අහුවෙන්නේ නෑ. ඒ කියන්නේ අපිට හිතලා ගන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒකෙන් කියන්නේ හිතන්න එපා කියන එක නෙවෙයි. නේද? අපතන වරද්ද ගන්න එපා. මේකට තියෙන්නේ හිතන්න විමසන්න කියන එකමනේ කියන්නේ අහන්න. ඒක හිතන්න ඕන නැත්නම් විමසන්න බෑනේ. හිත හිතා තමයි විමසන්නේ. ඒ විමසන කොට අර අපි දන්න එකට ගලප විමසන එක නෙවෙයි වෙන්න ඕන. ඇහෙන එකට අනුව ඒ පැත්තෙන් හොයන්න ඕන. ඒක 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 කරන්නේ මෙහෙමයි කරන්නේ කියලා කියා දෙන්න බෑ. තමන්ගේ විමසීම එක්ක අර ඉතින් ඒ දහම පෙන්වන කල්යාණ මිත්‍රයෝ එක කතා කරනකොට තමයි අපේ අර අඩුව හැදෙන්නේ. අපි මේ විමසපු විදිහේ වැරද්දක් තියෙනවනේ කියන එක පේන්නේ. ඒ වැරදි තමයි හැමතිස්සෙම දහම් සාකච්ඡාවේදී නැත්තම් කල්යාණ මිත්‍රෙක් පෙන්වලා දෙන්නේ අපේ තියෙන අඩුව. එයා අපි අන්න ඒ එහෙම අඩුවක් තියෙනවා කියන එක පිළිගත්තේ නැත්නම් අපිට එතනින් එහාට යන්න බෑ. ඒක ඉතින් නොදැන පිළිගන්නත් බෑ. එහෙම පිළිගන්න ඕනත් නෑ. හැබැයි මේ මේ කියන එක අපි කියන අර්ථයට වඩා මොකද්ද වෙනසක් තියෙනවා. අන්න ඒ ගතිය දැනෙනවා නම් තමන්ගේ විමසීම මතු වෙනවා. ඒකයි අර සත්‍ය හොයන කෙනෙක් වෙන්න. සත්‍ය හොයන කෙනාගේ ලක්ෂණය. තමන් දන්න එකේ තමයි අපි හරි කියලා ඉන්නේ. ඒ වුණාට ඒක ඇත්තම ඇත්ත බුදුහාමුදුරුවෝ කියන්නේ මේකයි කියන තැනට දාගන්න එපා. එතකොට තව ඇහෙනකොට දැන් මේ අපි දන්න එකට නොගැලපෙන මොකද්ද එකක් කියනවා. එතකොට අපිට අර අපි දන්න පැත්තෙන් නෙමේ වෙන විදිහකට ඒ ඇහෙන එකට අනුව ඇයි මෙහෙම කියන්නේ මොකද්ද මේ කියන පැත්තෙන් විමසන්න වෙනවා. අන්න ඒ ඒ ඒ විමසීමත් එක්ක තමයි ඔන්න ඔය ප්‍රඥාව ඥානය කියන ඒවා මතුවෙන්නේ. ඒකට උදව් වෙන එක තමයි බණ අහන්න විමසන්න. නිතරම ඒ මට්ටමේ කතා කරන දේවල් එක්ක අහන්න ඕන. දැන් අපි ආයේ මේවා ටිකක් කතා කරලා ආයේ අර පරණ ලෝකෙට ආයි TV විදිහකට අහනකොට අර අපේ විමසීම ආපහු අනිත් පැත්තට හැරෙනවා. මේක මේකේ තියෙන එකක්. ඉතින් තමන් හරි ප්‍රඥාවන්ත සියුම් දක්ෂ කෙනෙක් නැවුනොත් මේ මේ අහලා ආයේ අර පරණ ටිකක් අහනකොට ආයේ අපි මොකද හරි ආසයි අපේ අර තර්කෙට ගලප අහන පැත්තට යන්න. ඒවා සරලව තේරෙනවා. මේක තේරෙන්නේ නැහැ. ඉතින් අර පැත්තට ඇදෙනවා. එතකොට අර පොඩ්ඩක් නොවන අවදි වුණත් ආපහු අර අනිත් පැත්තට යනවා. ඉතින් ඒකෙන් කියන්නේ නැහැ අනිත් ඒවා අහන්න එපා කියන එකක් නෙවෙයි. අර කරුණක් විමසනකොට ඒකට අදාළ ඒ පරියායයට අදාළ ටිකම අහන්න විමසන්න. එතකොට ඒකට අදාළ ඒ කියන්නේ දැන් මේ පරියායන් වල තියෙන්නේ අපේ අනිත් වරදින තැන තමයි. එකක් මම මේ ළඟදී දැනගත්තේ අපි අර පරියායන් කලවම් කරන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක තේරෙන්නේ නැහැ කිව්වට ඒකට මට අර අපි ඒ ස්වාමීන් වහන්සේලාට ගරු කරන්න ඕන. රේවත හාමුදුරුවෝ ගන්න උපමාවක් තියෙනවා. අර හැමෝම දන්න එකක් අර ළමෙක්ගෙන් බේරෙන්න බැරි කරදරේ හින්දා එයාට අර ලෝක සිතියමක් කියලා මෙන්න මේක හදන්න කියලා වැඩක් දීලා යනවා තාත්තා. හැබැයි එනකොට එයා ලෝක සිතියම හදලා එයා මේ ලෝකේ ගැන කිසිම රටක් ගැනවත් සිතියමක් ගැනවත් මොකක්වත් දන්නේ නැහැ. ඉතින් තාත්තට හරි පුදුමයි කොහොමද මේ මෙයා ලෝකේ හැදුවේ මෙච්චර ඉක්ම. එතකොට තාත්තා ඇහුවහම ළමයා කියනවා මම දන්න ලෝකයක් නැහැ. හැබැයි මේ එහා පැත්තේ මිනිස්සෙක් හිටියා එයාව නම් මම හදාගෙන ගියා. ඉතින් එහා පැත්තේ තිබිලා තියෙන්නේ මිනිහෙක්ගේ රූපය. ඉතින් මිනිහගේ රූපේ හදනකොට මොකද්ද වෙලා තියෙන්නේ? හරි සිතියම හැදිලා. දැන් බලන්න ඒක මම මේ උදාහරණ ගත්තේ පරියායන් දෙකක් කියන එක. දැන් ලෝකෙ කියන්නේ එක පරියායයි, මිනිස්සයා කියන්නේ තව පරියායයි. දැන් එයා මිනිස්සයාගේ පරියායෙන් ඒක හදාගෙන මිනිස්සයාව විතරක් හැදුවා. එතකොට අනිත් පරියායෙන් එන සිද්ධියත් වෙලා. හැබැයි එයා මිනිස්සයාගේ අතක් ඔලුවක් වහයි කරන අතරේ අර සිටියමයි පැත්තෙන් එකක් හරි දාන්න ගියොත් මොකද්ද වෙන්නේ? එතකොට මේක කරගන්නම බැරි වෙනවා. අන්න එහෙම සිද්ධියක් තියෙනවා. අර පරියායන් දෙකක් කලවම් කරගත්තොත් අපිට අර්ථේ මතු කරගන්නම බැහැ. එතකොට හොයනකොට එක පරියායකට අදාළව තැන් වලින් ගත්තට කමක්. හැබැයි ඒ පරියායෙන් යන්නවා. පරියායන් දෙකක් කලවම් වුණොත් එහෙම එකක්වත් හම් වෙන්නේ නැහැ. දැන් මට පේන්නේ අපිට අර දැනුමත් එක්ක වෙන්නේ අර හැමතැනම කියන ඒවා අපි එකට කලවම් කරගෙන ගලපන්න හදන. අපිට තේරෙන්නේ නැහැ මේ එක පරියායකින් විමසගෙන යම්. එක පරියායකින් විමසගෙන යනකොට අර සූත්‍ර ගොඩාක් ඒකට අවශ්‍ය වෙන්න පුළුවන්. හැබැයි ඒකට අදාළ ඒකට දන්න කෙනෙක් එක්ක කතා කරද්දී අපිට ඒ පහසුවක් තියෙනවා. නැත්නම් සමන්ට සියුම්ම ප්‍රඥාවක් එන්න ඕන මේ 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 විදිහට. ඒත් ඇත්තම කිව්වොත් මට තාම ওই පරියායන් ටික වින් කරගන්න ලොකු අදහසක් නැහැ. ඔබලන්ට කොහොමද දන්නේ? මේ ඒ උඩට වටේගේ වැරද්ද නම් පේනවා. අපිට වැරදිලා තියෙන හැටි. හරි. ඉතින් ඒ ඉල්වට අපි එහෙම ඒකයි අපි කල්යාණ මිත්‍රව ඇසුරු කරන්න ඕන ඒක ගැන අවබෝධයක් තියනවා. අවබෝධයක් නැති කෙනෙකුට එයත් ওই පරියායන් ටික පටලගෙන නේද? එයාගෙන් අහු ගහන අපි තවත් යන්නේ අර අනිත් පැත්තටම. ඉතින් එහෙම එහෙම ඒ Tamanta සුදුසු වන තෝරගන්නත් වෙනවා. දැන් එහෙම නැත්නම් අපි එකකින් ටිකක් අහලා තව එකකින් තව ටිකක් අහලා ওই දෙක අච්චාරුවක් වෙනකොට මොකක්වත් අර වෙන්න ඕන වැඩේ වෙන්නේ නැහැ. එහෙම එකකුත් තියෙනවා. ඒකෙන් කියන්නේ මං අනිත් ඒවා විමසන්න එපා කියන එක. මොකද සමහර වෙලාවට අවුරුදු ගානක් දැන් ඔයගොල්ලෝ කතා කරද්ද සමහර දේවල් මම ඕක එක්ක පටලව ගන්න එපා කියලා මම ඒක හොයලා තියෙනවා. ඉතින් මට කියන්න බෑ ඕවා හොයන්න එපා කියලා. ඒ දෙවීම හින්දානේ එහෙම කියන්නේ.
සර් පොඩ්ඩක් ඉන්න. සර් මට කියන්න. සර් මට පොඩ්ඩක් කියන්න. දැන් ආයතන පරියාය කියන්නේ එකක්. මේ වචන කියන්න වෙනවා. සල්ලා මේ ඉන්න චුට්ට. ආයතන පරියාය කියන්නේ එකක්. පංච උපාදානස්කන්ධ පරියාය කියන්නේ එකක්. නමුත් ආයතන පරියායෙන් විමසීමට කමටහන දීලා තියෙන්නේ දෙන්නේ මාළුක පුත්තු සමිනාන්දයි බාහ්‍ය සමිනා ඒ දෙන්නට වගේ. ඒ කියන්නේ අදි ප්‍රඥයකට විමසන්ද මට තේරෙන විදිහ සමාවෙන්න මේක මගේ අදහසක්. ආයතන පරියායයෙන් විස්තර කරලා තියෙන්නේ ඒ වගේ අධිප්‍රඥයකට වගේ තමා මං හිතාගෙන ඉන්නේ. නමුත් දැන් මේ පංච උපාදානස්කන්ධ පරියායෙන් තමා ගොඩාක් වෙලාවට බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ. නමුත් මං හිතනවා ඔය සර් කියපු වැරද්ද මට වෙනවයි කියලා අති මේ ඒ කියන්නේ දැන් අපි ආයතන පරියායෙන් විමසගෙන ගිහිල්ලා ඉතුරු ටික අපි පංච උපාදානස්කන්ධ පරියායෙන් විමසන්නේ ඇත්තටම වෙන්නේ යෙදෙන අපි හිතලා කරන දෙයක් නෙමෙයි යෙදෙන යෙදීම ඒක. එතකොට තමයි ඒක අච්චාරුවක් වෙන්නේ. නමුත් දැන් ඔය ධර්මයට ගලපන්නේ නැතිව දැන් ඕක වෙන්නේ ධර්මයට ගලපන්න ගියාමනේ එහෙම නැතිව පොළොරිපය ගහලා Tamanට යෙදෙන සිද්ධිය එක්ක යෙදෙන යෙදීම එක්ක එතන එතන විමසීමක් කළොත් සමහරවිට එයාට යම් කිසි ඒ කියන්නේ ඒ ඔස්සේ ගියොත් සමහර වෙලාවට යෙදෙන යෙදීම එක්ක වෙන බාහිරෙන් ඉඳලා කියන්න පුළුවන් මේක පංච උපාදානස්කන්ධ පරියාය කියලා. නමුත් ඒ විමසන විමසීම තුල යාට එහෙම එකක් කියදෙන්නේ නැති වෙන්න පුළුවන්. බාහිරින් ඉඳලා එහෙම කියන්න පුළුවන්. නමුත් මේ දෙක පටලව ගන්නවා කියන එක මට ලාවට ලාවට තේරෙනවා. සර් පොඩි උපදේශක් දෙන්න මේ 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 සම්බන්ධයෙන් චුට්ටස්.
හරි, යෙදෙන යෙදීම එක්ක අපි දහම නැතුව විමසනවා කියලා එහෙම දෙයක් කරන්නත් බෑ. දහම අහලා නැත්නම් ඉතින් විමසන්න දෙයක්වත් නෑ. හැබැයි යෙදෙන යෙදීමේ යම්කිසි පරියායක් තියෙන්නත් ඕන. එතකොට යෙදෙන යෙදීම එක්ක එක මොකක් හරි ඒ දහම් පරියායක් එක්ක තමයි විමසන්න වෙන්නේ. එතකොටනේ දැන් ඔය දැන් මේක වැරදි කියලා එහෙම කියන්නේ මෙහෙම වෙනවා මේක වැරදි. වැරදි කියන්නේ කොහොමද? යෙදෙන එක අපිට ඇත්තක්. දැන් ඇහෙනවා කියන එක අපිට ඇත්තක්. දකින්නවා කියන එක ඇත්තක් නේ. ඒකනේ යෙදීම කියන්නේ. නේ බෑ හෙන්නේ නැහැ කියන්න බෑ දකින්නේ නැහැ කියන්න බෑ. ඒ යෙදෙන යෙදීම ප්‍රායෝගිකත්වය. ඒකට ප්‍රායෝගිකත්වෙදී අර වචන මොකක්වත් නැහැ. පංච උපාදානස්කන්ධෙද වරකද මේකද අපි වචන දාගන්නවා එක වෙනම එකක්. ඒ වචන දාගත්තට දැනුම මෙතෙන්ට සම්බන්ධ කළාට එහෙම අවබෝධ වෙන්නේ නැහැ. හරි. ඔක පංච උපාදානස්කන්ධෙද ධාතු පරියයද ආයතනද ස්කන්ධද චිත්ත වීතිද නැත්නම් මේ මොනවාද මේ එක එක හේතු ඔය පට්ඨාන එන ප්‍රත්‍ය 24ද මේ සිද්ද අර සිද්ද ඉතින් ඕක වර්ග කර කර හිටියට අර දැනුමක් ගැලපීම විතරයි. එතකොට ඉතින් මේ මොකද්ද මේක වෙන්නේ කොහමද මේ ප්‍රායෝගිකත්වයේ එක මේ දැන් අද දැන් උදාහරණයක් විදිහට අර ගැඹුරු තැනක් කතා කළානේ ඒක අර මූලික මට්ටමට නම් තේරෙන්නේ නැහැ. දැන් දැකීම කියන එක දැන් අපිට ඇසයි රූපෙයි එක්ක දැකීම. ඒක බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඇසයි රූපෙයි හින්දා තමයි දැකීම. දැන් ඒකේ ප්‍රායෝගිකත්වයේ ඉතින් අපි දකිනවා ඇහැයි රූපෙයි. ඉතින් මොකද්ද ඔගේ විමසන්න තියෙන්නේ? ඒ වුණාට ආයේ තව පැත්තකින් ඇහෙනවා මේ ඇහැ කියන එක අනිත්‍යයි. ඇහැ කියන එක වැරදි. අපි දන්නේ. නැත්තම් රූපේ කියන එක. ඒකට ඇහැයි රූපේ වෙනම හොයාගෙන යන්න වෙනවා මේ අපිට අහුගෙන ඇහැයි රූප. ඒකට ඒක හොයාගෙන යෑම තුල අර අපි මුලින් පටන් ගත්ත එකට වඩා දැන් වෙනස් පැත්තකින් බලන්නයි. දැන් රූපේ කියන එක වතුරේ බල්ලා වගේ නะ. රූපේ තිබිලක් නැහැ. ඇහැ කියන එකත් වතුරේ බල්ලා වගේ නะ. ඇහැ කියන එකත් අර ඉපදිච්ච නැති ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ දෙකම ඉපදිලා නැත්නම් දැන් දැකීම කියන එක උපදින්නේ කොහොමද? මේ විමසන්න වෙනවානේ. දැන් දැකීම අපි අත්දකින්නවානේ. මේ දකින්නවානේ. දකින්නේ කොහොමද? මොකක්ද මේ දකින්නවා කියන්නේ? ඒ වගේ අර සාධාරණ ප්‍රශ්න ඉන්න ඕනේ. අර ඇහෙන දහම් පරියායක් එක්ක තමයි අපිට විමසන්න වෙන්නේ. නැත්නම් අපි අත්දකින්න එක අපිට ඇත්තනේ. මොකක්ද ඕකේ තව විමසන්න තියෙන්නේ? එතකොට ඒ දහම අමතක කරලා විමසන එක කියන්නේ අපි දන්න දහම් කරුණු ටික මෙතෙන්ට ගලපන එක නෙමෙයි වෙන්නේ. වචන ටික ගලපන එක නෙමෙයි. ඒ දැනුම මෙතෙන්ට දැම්මට මේකේ ඇත්ත පේන්නේ නැහැ. මේ අත්දැකීමේ ප්‍රායෝගිකත්වයේ මොකද්ද මේ කියලා විමසන්න වෙනවා. ඒ විමසද්දී අර පරියායකට අනුව විමසන්නත් වෙනවා. නැත්නම් අපිට විමසන්න දෙයක් හම්බ වෙන්නේ නැහැ නේද? නේද? මම දන්නේ නැහැ මේ. තව විමසන්නේ මොකද්ද? ඇහෙනවනේ, දකිනවනේ. ඉතින් අපි ගලපනවා ඇහුණා විතරනේ. සුපේසු තමයි. දැක්කා විතර. ඔකට වෙන දේවල් හිතෙන් එකතු කළොත් වැරදි කියලා ඒ අපේ මට්ටමින් දාන්නේ. ආයිත් ඒකෙන් එහාට දෙයක් මේක කියනවා මේ පරියාය, දහම් පරියාය. ඒකට දහම ඇහෙන්නත් ඕන. ඇහෙන කරුණට අනුව විමසන්න ඕන. අපි අත්දකින්න එකට දහම ගලපලමකුත් නෙමෙයි. හැබැයි අපේ අත්දැකීමෙන් තොරව විමසනවත් නෙමෙයි. ඔය ඇහෙනවා ඇතිනේ. ඒක මොකද්ද කියලා කියන එකට වඩා ඒක අර ප්‍රඥාවත් එක්ක ඥානයත් එක්ක සිද්ධ වෙනවා ඉදන්ට. අපිට ඥානේ වැඩෙද්ද මොකක් හරි අපි වැරදි පැත්තක යනවනම් ඔහොම නෙමෙයි කියලා කියන්න විතරයි පුළුවන්. ඒ කියන්නේ දහමට ගැළපෙන්නේ නැත්නම් මේ හින්දා ගැළපෙන්නේ නැහැ කියලා නිකන් පෙන්නලා දෙන්න පුළුවන්. ඒ විමසන කෙනා එතකොට ඒ දහම් පරියායත් එක්කම විමසන ඇහෙන දේත් එක්ක විමසන්න වෙනවා. තමන් දන්න දේ එතෙන්ට දානව නෙමෙයි. තමන් දන්න දේ කියනකොට මම මේ දහම ගැන තමන් දන්න දේ අන්න එතකොට ඒ දැනුම දාන්න යනවා. මොකද අපි දන්න දේ හරි වුණා නම් ඊතර වෙලා තියෙන්න ඕනනේ. එහෙම නොවුණා නම් ওই දහම කියලා දැනගන්න එක බොරුවක්. බොරුවක් කියන්නේ බුදුහාමුදුරුවෝ අර්ථේ නෙමෙයි අපි දැනගෙන තියෙන්නේ. අන්න ඒකත් එක්ක විමසන්නනේ. එතකොට අපි දන්නවා කියන එක කෙලින්ම අයින් කරන්න වෙනවා. මම මෙච්චර කල් දහම හොයලා තියෙනවා මෙච්චර දන්නවා කියන එක නම් අයින් වෙන්න වෙනවා. ඒක තමයි අපිට කරන්න අමාරුම එක. ඇයි අපි දහම ගැන ගොඩක් දන්නවනේ. අතන තියෙන්නේ මේකයි මෙතන තියෙන්නේ මේකයි. ඉතින් ඒ දන්නවා වුණාට ඒකක්වත් හරියට දැනගෙන නැහැ. يعني අර බුදු කෙනෙක් මතු කරන අර්ථෙන් දැනගෙන නැහැ. අර්ථෙන් දැනගත්තා නම් එකක් දැනගත්තා නම් ඔය කිසිම එකකට නොගැලපෙන්නේ නැහැ. අනේ එහෙම සිද්ධියක් තියෙනවා. එක තැනක් හරියට බුදුහාමුදුරුවෝ කියන අර්ථේ මතු වුණා නම් ඒකට තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ඕන තැනකින් සම්මාදිට්ඨිය මතු කරගන්න පුළුවන්. එකක් හරියට ඇහුණා නම් අන්න ඒ ඇහෙන්නේ නැති කමනේ අපිට තියෙන ප්‍රශ්නේ. ඇහුණා නම් මේ 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 ප්‍රශ්න ඉතින් ප්‍රශ්න නැති වෙනවා. ඒකයි කියන්න තියෙන්නේ. හැබැයි සාකච්ඡා කරන්න පුළුවන්. ඒකට වරදින්නේ නැත්නේ. වරදින්නේ නැහැ කියන්නේ අර අර්ථය මතුවෙන විදිහ තමයි ඒක කතා කරන්නේ. එතකොට එහෙම කෙනාට ප්‍රායෝගිකත්වයක සිද්ධ වෙන විහරණයක් අරක. සිද්ධ වෙන විහරණයක්. අපි ඕක කොච්චර බලෙන් කරන්න හැදුවත් ඒ විඥානේ නැතුව ඒක වෙන්නේ නැහැ. ඒ විඥානේ වැඩෙන්න අවශ්‍ය දේ තමයි අපිට කරන්න පුළුවන්. ඒකෙන් කියන්නේ ඔය තමන් කරන දේවල් මේ කරන්න එපා කියන එක නම් නෙවෙයි නේද? තමන් කරගෙන යන ඒවා කරගෙන යන්න. හැබැයි තව තව විමසන්න, තව තව දහම අහන්න විමසන්න. මේ ගොල්ලෝ මෙහෙම කියන්නේ ඇයි කියලා විමසන්න වෙනවනේ. ඇයි අපිට යම් කිසි විශ්වාසයක් ආවොත් මේ ස්වාමීන් වහන්සේලා මෙහෙම කියන්නේ ඇයි? අපිට කොච්චර නොතේරුණත් ඒක අතාරින්න බෑ. ඒ ගතිය තියාගන්න. හරි. එම කියන්නේ යම් කිසි හේතුවක් නිසාම නෙමෙයි දහමත් එක්ක. හැබැයි ඉතින් ඒ දහම අපිට පරිස්සම් වෙන්න වෙලා තියෙන අර ලස්සනට ගැළපීලා එහෙ නැ දහමයි මේ ගැඹුර පෙන්වන දහමයි කියන එක. හරි, තෙරුවන් සරණයි. මොනවා හරි අහන්න තියෙන සමහර විට දැන් අහන ඒවට මොනවා කියනවද කියලා හිතෙනවා ඇති. ඉතින් ඒක එහෙම තමයි ඒකේ හැටි.
නෑ සර්, මේ දැන් සාමාන්‍යයෙන් සර් දැන් අහන ප්‍රශ්නෙට උත්තර දෙනවනේ. දෙවි අපි හිතනකෝ දැන් සර් මේක නමයි හමාරක් ඉවර කරා කියලා. නමුත් මේ පැත්තේ විමසීමේදී ඒක නමයි හමාරක් ඉවර කරන්නේ නැහැ. මේ ඒ ධර්ම සාකච්ඡාව දිගටම යනවා සර්. මේ තමා එක්ක ඒ දැන් සර් සමහරවිට මෙතනින් 9:30 නතර කරනවා වෙන්න පුළුවන්. හැබැයි ඒ සාකච්ඡාව තමා එක්ක තියෙන එක සමහරවිට මේ කෙනසුරා දිවිදත් එක දිගට වෙනවා වෙන්න පුළුවන් සර්. මෙන් ගොඩක් පිං තෙරුවන් සරණයි.
හොඳයි, තෙරුවන් සරණයි. කාට හරි මොනවා හරි තියෙනවද අහන්න මේ සම්බන්ධ? ඒ සමහර ප්‍රශ්න වලට අපි අර මූලික මට්ටමින් මොනවා හරි කියනවා විතරයි. සමහර ප්‍රශ්න වලට ඉතින් තව ටිකක් එහාට කියනවා. ඒක ගොඩක් වෙලාවට මේ කතා කරන්නේ අහන කෙනා ඉන්නේ මන තත්ත්වෙද කියලා. ඒකට උත්තරයක් දෙනවා නේද? අහන දෙයට නෙමෙයි උත්තරේ දෙන්නේ. එයාව තව පොඩ්ඩක් එහාට යන විදිහට ඒක තේරුම් ගන්න. ඒ පැත්තෙන් විමසන්න පටන් ගන්න එකයි කරන්න ඕනේ, නැතුව ඔබට උත්තරේ මේකයි කියලා අරගන්න එක නෙවෙයි. කිසිම ප්‍රශ්නයකට අහන ප්‍රශ්නෙට නෙමෙයි උත්තරේ දෙන්නේ. ඒ ප්‍රඥාව වැඩෙන්න අවශ්‍ය කරුණු ටිකක් දහමට අන්න කතා කරෙන්නේ. ඒකයි අර අහන දේ කියන දෙයට අනුව විමසන්න කියලා කියන එක අපේ හැදෙන්න ඕන. ඒකට අපි තේරුමක් දාගෙන ඒකයි මේ කිව්වේ කියලා ගන්නව නම් මේ කියන දේ ඇහෙන්නේ නැහැ. ඒක මේ දහමේ තියෙන දෙයක්. දැන් අපිට දහම ඇහෙන්නේ නැත්තේ අපේ අදහස් අයින් කරලා අහන්න බැරි කම. දැන් දැන් අය සාමිනවහන්සේලා නිතර කියන එක මාත් එතන ඉන්නවා. දැන් සූත්‍රයක් අහනකොට ඒක අපි දන්නේ නැහැ මේ අලුතෙන්ම අහන්නේ කියන තැනින් අහන්න පුළුවන්කම එනවනම් ඒක හොඳ තත්ත්වයක් කියන්නේ. හොඳටම දන්න එකක් වුණත් ආයේ අහනකොට මේ දන්න එකක් නෙමෙයි මේ අලුතෙන් අහනවා කියන තැනින් Taman දන්න ටික පොඩ්ඩක් පැත්තකට කරලා මේ කියන එක අහගන්න ඒ මේ මොකද්ද කියන්නේ කියලා නිකන් අමුතු දෙයක් අලුතෙන් කියනවා. අපි සූත්‍රයක් ආයේ කියවනකොටත් අපිට මේ කලින් කියවලා තියෙන එක නෙමෙයි. ඒක අපිට එහෙම කරන්න අමාරුයි. මොකද අපි කලින් කියන අදහස් ටික උන්ට ගලාගෙන එනවා. ඒකට අපිට පුළුවන් නම් අන්න ඒක නැතුව ආයේ අලුතෙන් මේක අහන්න කියවන්න අන්න ඒ ගතිය අපේ දියුණු වෙන්න ඕනේ. එතකොට තමයි කියන දේ කියන විදිහට ඇහෙන පැත්තට යන්නේ. නැත්තම් කියන දෙයට අපි දන්න දේ දාගෙන අර කලවමක් කරගෙන අහන්න යෑමක් වෙන්නේ. ඒ වගේ අපේ පැත්තේ ඒ බණ ඇහෙන්න දියුණු වෙන්න ඕන ඒවා ටිකක් තියෙනවා. අන්න ඒවත් එක්ක තමයි ඔය ප්‍රඥාව නැත්තම් ඥාන කියන ඒවා එන්නේ. අපි දැන් ඥානය මේකයි කියලා දැනුමෙන් කතා කිරීමයි ඥානයයි කියන දෙක බොහෝම වෙනස්. මේක හිලක් ඇති ඉතින් ඒක එහෙම තමයි. එතකොට අපිට දැන් ඥානය කියන එකේදී ප්‍රශ්න නැති වෙනවා. එහෙම සිද්ධියක් තියෙනවා. ඒ කියන්නේ තර්ක අමුතුවෙන් එන්නේ නැහැ. හැබැයි ඒ විමසීමක් කරන්න දෙයක් තියෙනවා. දැන් එකක් මම අර මතක් කළේ අර මාමඤ්ඤති කියන කතාව. ඒ විහරණයක් වෙනවා. හැබැයි මාමඤ්ඤති වෙන්න නම් යම් කිසි සිද්ධියක වේගෙන් අයින් වෙන්න නම් වෙනස් වෙන්න නම් ඒක වැරදි කියලා පේන ගතියක් තියෙන්න ඕනේ. ඒ පේන ගතිය ඥානෙත් එක්ක එන්න ඕන එකක්. ඒක අපිට බලෙන් දැන් මං කියුවට ඕන දැන් දකින්න එක වැරදි එහෙනම් දකින්න නැතුව ඉන්න ඕන කියලා එහෙම යන්න බෑ. එහෙම ගියොත් ආයේ දෘෂ්ටියකට එනවා. රූප තියෙන එක වැරදි රූප නැහැයි කියලා එහෙම හිතන්න ගියොත් ආයේ දෘෂ්ටියකට යනවා. ඉතින් ඒකයි මේකේ තියෙන හරිම අමාරු තැන. මොකද මොකක් හරි කියනකොට ඒකට අපේ අදහස දාගන්න. එතකොට ඒක දෘෂ්ටියක්. ඒක ඥානය වැඩෙන්න උදව් වෙන්නේ නැහැ. අපේ පැත්තේ ඒ ඇහෙනකොට විමසීමයි මතුවෙන්න ඕන. අරක එක්ක මේ ඕක හරිද වැරදිද එහෙම තර්ක කිරීමට වඩා මේ කියන්නේ මොකද්ද කියන පැත්තෙන් අන්නේ විමසන ගතිය මතුවෙන්න ඕන. ඉතින් ඒක තමයි අපේ නැත්තෙම. ඒක ඇති වෙනකන් දහම ඇහෙන්නේ නැහැ. ඉතින් ඒකට තව තව අහන්න තව තව විමසන්න කියන එක තමයි ඉතින් මට නම් කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. මොනවා හරි කාට හරි ඉතින් මම කාටවත් මම හැමදාම කියනවා අපි විවේචන නෙමෙයි කරන්නේ. අපි හැමෝටම තියෙන්නේ දහම මතු කර ගැනීම අදහස. ඒ හින්දා බය නැතුව කතා කරන්න ප්‍රශ්න කරන්න විමසන්න. තමන්ට හැමතිස්සෙම අර තමන් දන්න එකට වඩා තව මොකද්ද දෙයක් තියෙනවා කියන පැත්ත එනවනම් අර විමසීම මතු වෙනවා. ඉතින් දහමක් ඇහෙනකොට වෙන්න ඕනේ ඒකයි. ඒ දේ වෙනවනම් ඒ අපි අහන දහමෙන් හරි සාකච්ඡාවෙන් හරි තමන්ට මොකක් හරි ප්‍රයෝජනයක් වෙනවා. ඒක තමයි විමසීම මතුවෙන්න. මම හැමතිස්සෙම කියන්නේ අහන දෙයට ඒක අනුව විමසන්න. ඒකත් එක්ක විමසන්න. මේ විමසීමෙන්න මන් දකින විදිහට කල්යාණ මිත්‍රයා කරන්නේ අර තමන්ට ප්‍රශ්න ටිකක් මතු කරලා දෙනවා. ඒක කරන්නේ තමන් ඉන්න මට්ටමින් තව ටිකක් එහාට යන්න උදව්වක් වෙන විදිහට. ඒක එතකොට ඒ දහමත් එක්ක විමසන්න පුළුවන් වෙනවා. හොඳයි. ප්‍රශ්න නැත්තම් අපිට අවසන් කරන්න පුළුවන්. කාට හරි මොන හරි අහන්න තියෙනවා අහන්නත් පුළුවන් නะ. හැමෝම කරපු පින් අනුමෝදන් කරමු. උන්ට පවුලලායටත් මේ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙන්න. ඒ වගේම අද සාකච්ඡාවට සහභාගී වුණ මේ කහන ඒ හැමෝටම අපි පුණ්‍ය අනුමෝදනා කරනවා. ඉතින් අපි හැමෝම රැස් කරගත්තු පින් හැමෝගෙම තමන්ටත් පවුල්වලටත් මියගිය ඥාතීන්ටත් අනුමෝදන් වෙන්න. ඒ වගේම මේ සාකච්ඡා අහගෙන ඉන්න යම් කිසි දෙවි දේවතාවන් වහන්සේලා ඉන්නවනම් ඔවුන්ටත් අපි හැමෝම රැස් කරගත්තු පින් අනුමෝදන් කරමු. මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා දිව ඉසුරු වැඩි දියුණු කරගන්න, තව තවත් ධර්මය අහන්නම යොමු වෙන්න, උතුම් ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වෙන්න, ඒ සතුටටපත් වෙන දෙවි දේවතුන් වහන්සේලා අපවත් අපේ පවුල්වලයත් මියගිය ඥාතීනුත් ඒ සියලුම දෙනාට උදව් උපකාර කරන්න, තව තවත් දහම අහන්න පරිසරය සකස් කරලා දීලා මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න සම්මාදිකය ඇතිකර ගන්නම අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්න. ඒකට යම් කිසි කරදරයක් බාධකයක් දුකක් අපල උපද්‍රව ලෙඩ දුක සතුරු උපද්‍රවයක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමගෙන් අපිව ආරක්ෂා කරලා දෙන්න කියලා අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. හැම දිනාටම තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
Terima kasih. Terima kasih. Terima kasih. Terima kasih.